පිටිතොට බලාගෙන ඉන්න තියෙන 59 පිටුවේ අගම ස්වාමීන් වහන්සේ පළවෙනි කීවේ කවුරුන් බැලුවේ මම පස්සන්තාන කියන කිතකේ චට්ටිපද පස්සන්තාන යේව බලා සිටියදීම එක්පලයක් මෝරා
සාකතෝ මුති සාකේ නිදුනේය තේරෝ හත
මෙතන සාකේ සාකා කියන්නේ අත්ත කියන
අත්තෙන් නිදුනේය තේරෝ හත්තම් ප්‍රදාමේ තේරුනේ අත්ත පැයතේක ඵලං තේරස්ස හත්තේ ප්‍රතිත්‍රාති ඵලය තිරුහන්තේ අත්තේහි පිහිටියේය තන් තේරෝ රෝපේ මහරජාති රණ්‍යේ මදාති සම් එය තේරු තෙරුන්හන්සේ රෝපේ මහරජාති මහරජ රෝපණය කරව යැයි රඥු අදාති රජුට දුන්නේය. රාජා ගහිත්වා සුවන්න කටායේ මදුරු පන්සු ආශීත්වා ගන්ධ කරලම් පූරෙත්වා රෝපිත්වා මහාබෝධි ආසනස්ථානය සපේති. රාජා ගහිත්වා රජතුමා ඒගෙන සුවන්න කටාහේ ස්වර්ණ කටාරමෙහි මදුර පන්සුන් නාකිරිත්වා මනාලිස පස් අතුරුවා ගන්න කරලම් පූරෙත්වා සුවද මඩ පූරවා ස්ෝපෙත්වා ස්ෝපනය කරවා මහාබෝධි ආසනට්ටානය තබේති. මහාබෝධි ආසනස්ථානයහි තැබුවේ සබ්බේ සම් ප්‍රසන්තානම්
පස්සන්තානම් අර වචනයි අයනු දෙකක්
සබ්දේශම් පස්සන්තානං ඒව සියල්ලෝම බලා සිටින්දීම චතුහත්ත ප්‍රමාණ අට්ට කර්ම බෝධි රූප උත්තහිංසු චතුහත්ත ප්‍රමාණ හතර වියන ප්‍රමාණේ අට්ට තරුණ බෝධි රූප කරුණ බෝධි රූප අට උත්තහිංසු පැන නැගුණාහ. රාජාතං අච්චරයන් දිස්වා අට්ට තරුණ බෝධි රූපයේ ශේෂ චත්තේන පූජිත්ව අභිෂේකං අදාති. රජතුමා තං අච්චරයන් විශ්වා ඒ ආචාර්ය දැක අට්ඨතරණ බෝධි රුක්කේ තරුණ බෝධි රුක්ෂ අට ශේත චත්තේන පූජෙත්වා සුදු කුඩවලින් කුඩා අභිෂේක කදාසි අභිෂේක කළේය. රතෝ ඒකම් බෝධි රුක්කම් ආගමන කාලේ මහා බෝධිනා පට්ටම පතිච්චිතෝකාසේ ජම්බුකෝල පට්ටනේ රෝපින්සු. තතෝ ඒකම් බෝධි රුක්කං එයින්ෙක් බෝධි රුක්ෂයක් මහාබෝධින ආගමන කාලේ මහාබෝධි පිළිගෙන කාලයේහි පටම පතික්කිතෝ කාසේ පළමුවෙන් පිහිටෙන ලද ජම්බුකෝල පට්ටනේ ජම්බුකෝල පටුනෙහි ජම්බුකෝල පටුනෙහි රෝපයින්සු රෝපණය කළාහ. ඒකම් තවක්ක බ්‍රාහ්මණස්ස ගාමන් ද්වාරේ එක් බෝධි රුක්කම් තවක්ක බ්‍රාහ්මණතුමාගේ ගම් ද්වාරයේහිද ඒකම් ථූපාරාමේ එක් බෝධි රුක්කම් ථූපාරාමේහිද ඒකම් ඉස්සර නිර්මාණ විහාරේ එක් බෝධි රුක්කම් ශ්‍රමුණී විහාරයේහිද ඒකම් පඨම චේතිය අට්ඨානේ එක් බෝධි රුක්කම් පඩම සෑහිති තැනද ඒකම් චේතිය පප්පතේ එක් බෝධි රුක්කම් සෑගිරියේහිද ඒකම් රෝහණ ජනපදම්හි කාජරගාමේ එක් බෝධි රුක්කම් රුකුණු ජනපදේහි කතරගමෙහිද ඒකම් රෝහණ ජනපදම් හියේව චන්දනගාමේ එක් බෝධි රුක්කම් රුකුණු ජනපදේහිම සඳුන්ගමෙහිද ඉතරේසං චතුන්නම් පලානම් දීදේහි ජාතේ ද්වත්තිංස බෝධි කරුණේ යෝජනීය යෝජනීයේසු ආරාමේසු පතිට්ඨා පේසුන් ඉතරේසං චතුන්නම් ඵලානම් ඉතිරි ඵල සතරේ බීජේහි ජාතේ බීජයන්ගෙන් උපන් ද්වත්තිංස බෝධි තරුණේ තරුණ බෝධින් වහන්සේලා 29ක් යෝජනීයේසු ආරාමයේසු යොදනක් යොදනක් පාස ආරාමයන්හි පතිත්තා පේසු පිහිටි පිහිටියාවය පිහිට වූවාවය ඒවම් උත්ත නත්තු පරම්පරාය සමන්තා දීපවාසීනං චිචාය සුකාය පතිත්තිතේ මහාබෝධින්හි අනුලාදේවී පංචහි කඤ්ඤා සතේහි පංචහි ච අන්තේ පුරිකා සතේහිති මාතුගාම සහස්සේන සද්ධින් සංගමිත්තා තේරියා සංතිකේ පබ්බදිත්වා නං චිරස්සේව සපරිවාරා අරහත්තේ පතිත්තාසි ඒවම් මෙසේ සමන්ත හාත්පසින්ම දීපවාසීනම් පුත්තනත්තු පරම්පරාය
මෙතන මහාබෝධිම්හි කියන පදේ ගන්න ඕන. මහාබෝධින් වහන්සේ පුත්ත නත්තු පරම්පරාය
පුත් මුණුබුරු පරම්පරාවෙන්
සමන්තාහාත්පස
දීපවාසීනං හිතාය සුඛාය
දිවයින් වැසියන්ට හිත සුව පිණිස පතිත්තිතේ පිහිටි කල්හි
අනුරාදේවී පංචේ කඤ්ඤා සතේහි අනුරාදේවී ප්‍රමුඛ
අනුලා ප්‍රමුඛ කතාවන්නේ නේද
අනුලාදේවිය
පංචේ කඤ්ඤා සතේහි ච
අනුරාදේවිය පංචියක් කඤ්ඤාවන් ද පංචේ ච අන්තේ පුරිකා සතේහිති පන්තියක් අන්තපුරිත්‍රිින්ද
සමග
මාතුගාම සහස්තේන සද්දීන් යන ස්ත්‍රීන් දහසක් සමග සංගමිත්තා තේරියා සංධිකේ පබ්බදිත්වා සංගමිත්තරි සමීපෙහි පැවිදිව නෑ චිරස්සේව නබෝ කලකින්ම සපිරිවාර අරහත්තේ පතිත්තාසි කීවර සමගින් අරහත් ඵලයේ පිහිටි පිහිටියාය අරිග්ගෝපිකෝ රඤ්ඤෝ භාගිනේයෝ පංචේ පුරිස සතේහි සද්දීන් තේරස සම්පිතේ පබ්බදිත්වා නෑ චිරස්සේව සපරිවාරෝ අරහත්තේ පතිත්තාසි රඤ්ඤෝ භාගිනේයෝ අරිට්ටෝපි රජතුමාගේ දෑනාවන අරිට්ට කුමාරයා පංචෙහි පුරිස සතේහි සද්දීන් පන්සියක් පුරුෂයන් සමග තේරස සම්පිතේ පබ්බදිත්වා තෙරුන් වහන්සේ සමීපයේ පැවිදිව නැචිරස්සේව නබෝකරණ සපරිවාරෝ පිරිවර සමගින් අරහත්තේ පතිත්තාසි
පරිවර්තනයක් කියද්දී ඉතින් ගැළපෙන වචනෙම කියන එක තමයි හොඳ. ඒකට අරහත්වයෙහි පිහිටි සේක කියන එකයි. අරහත්වයෙහි පිහිටි. ඒතකොට අරහත් ඵලය සාක්ෂාත් කරේ කිව්වොත් ඒක කියන්නේ අරහත්තං සච්චිකාති. ඒක වෙනම අර්ථය. ඒතකොට අරහත්තං කියන පදේ ඒතකොට දෙතියවට එන්න ඕන. මෙතන සත්තමියන් තියෙන්නේ අරහත්තේ අරහත්වයෙහි. මේ අර ඉස්පස්සේ කිව්වේ බෑන අරිත් කුමාරය කියලා අපි අර බෝධින් වහන්සේ වඩම්මගෙන ඉන්න ඒ අරිත් ඇමතිතුමා. හරි, එතකොට අපි දැන් මේ කතා කරගෙන ගියේ මහා බෝධින් වහන්සේව ලංකාවට වැඩම කරවන විදිය ගැන නේද? ඒ වැඩම කරවගෙන ඇවිල්ලා ඉතින් බොහොම ගරු සත්කාර ඇතුව රජතුමා මහබෝධීන් වහන්සේ පිළිගත්තා කියලා කතා කළානේ කලින් දවසේ. ඊට පස්සේ ඒ මොකද වුනේ කියන විස්තරේ තමයි අද දැන් කතා කරගෙන යන්නේ. ඒකට මහබෝධීන් වහන්සේ අර ප්‍රතිහාරය එහෙම දක්වලා එතනින් පස්සේ අර හිම වලාගෙදෙන් ඉලියට වැඩම කළානේ. එතනින් නම් තමයි දැන් අද මේ කතා කරගෙන යන්නේ. හිම වලාගෙදක වැහිලා හිටියා. ඒ වැහිලා ඉඳලා ඊට පස්සේ ඒ හිම වලා අයින් වෙලා ඊට පස්සේ මහබෝධින් වහන්සේව තේන් පටන් ගත්තයින් පස්සේ උණ සිදුවීම තමයි දැන් අද මේ කතා කරගෙන යන්නේ. එතකොට ඒ මහබෝධීන් වහන්සේගේ උතුරු ශාඛාවෙන් එක ඵලයක් ඉදිලා ඒ අත්යෙන් මිදුණා. ඒත් එක්කම මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී හස්තය දිගු කරනවා. ඊට පස්සේ ඉතින් අතේ පිහිටනවා අර බෝධි ඵලය. ඊට පස්සේ රජතුමාට දෙනවා, එහෙමනම් මහ රජතුමනි මේ ඵලය රෝපණය කරන්න කියලා. එතකොට රජතුමා අරගෙන රන් කටාරමක බොහොම සාරවත් පස් සකස් කරලා සුවඳ මඩ පුරවලා රෝපණය කරලා මහා බෝධි ආසනට්ඨානේ කියලා මේ කියනවා. මේ ගැන කියන්නේ ආසනට්ඨානේති පුබ්බ පස්සේ මහා ශිලාසනීන පතිත්තිට්ඨානේ කියලා කියන්නේ. එතකොට කලින් ගල් ආසනයක් තිබුණු තැනක්. දැන් ඒ ගැන සඳහනක් කියන්නේ කලින් එතකොට ඒ ආසනයක් තිබුණු තැනක් තිබිලා තියෙනවා. ගල් වලින් සකස් කරපු ආසනයක්. අන්න ඒ ගල් ආසනය තිබුණු තැන බෝධීන් වහන්සේව තැන්පත් කළා කියලයි කියන්නේ. එතකොට අර මේ අලුතෙන් රෝපණය කරපු ඒ භාජනය තමයි එතනින් තිබ්බයි කියලා කියන්නේ. එතකොට මෙතනදී මధుර පංසුන් කියලා වචනයක් තියෙනවනේ. මොකක්ද ඒක තේරුම? මధుර පංසුන්. මధుර කියන්නේ අපි සාමාන්‍ය සිංහලෙන් පරිවර්තන ගන්න මිහිරි කියනන්නේ නේ. මිහිරි කියන එක මෙතනදී මధుර පංසුන් කියන එක ගැන කියවෙන තැනක් අපි ටිකක් විස්තර බැලුවා. එතනදී කියලා තියෙන්නේ පංසුන් දදේ යාති තද්ද පරුස පංසුන් හරිත්වා මුදු ගෝමය චුන්න මිස්සන් මధుර පංසුන් කිපෙය කියලා. අපි මේ පංසුන් දදෙය කියන වචනයක් විස්තර කරනවා. ඒක සංයුත් නිකාය අට කතාවේ තියෙන්නේ. ඒ පදේ විස්තර ගන්න තමයි කියන්නේ තද රළු පස් අයින් කරලා එතකොට මුරුදු ගොම ඒ වගේම කුඩු වර්ග ගොම කුඩු එහෙම මිශ්‍ර පසක් දානවා කියන එකයි අර්ථය. අන්න ඒකට තමයි මధుර පංසුන් කියලා කියන්නේ. එතකොට සාරවත් පසක් කියලා ගත්තම හරි. මధుර පංසුන් කියන එකේ ඒ වගේ අර්ථයක් තියෙනවා. ඊට පස්සේ හැමදේම බලාගෙන ඉද්දිම අර බෝධිඵලයෙන් ප්‍රියන් හතරක් ප්‍රමාණයේ තරුණ බෝධින් වහන්සේලා අට නමක් එක ඵලයකින් බෝධින් වහන්සේලා අට නමක් පැන නැංගා. රජතුමා ඒක දැකලා ඒ තරුණ බෝධින් වහන්සේලා අට නමට මත සේතච්ඡප්තේන කියන්නේ. ඔව් අපි සිංහලෙන් කියන්නේ සේසත් කියලා. ඔව් සේසත් කියන වචනේ එතකොට සේතච්ඡප්ත කියන වචනයෙන් ආපු වචනයක් කියලා පේන්නේ. ඒතර අපි සේසත් කියලා දැන් අර සමහරට පාවිච්චි කරන රවුම් එකක් නේද? ඒ වුණාට සේතච්ඡප්තය කියන්නේ අතරම කුඩේ කියන එකයි. අන්න ඒ සේතච්ඡත්‍ර වලින් පූජා කරලා අභිෂේක දුන්නා. දැන් මේ තැන් වල මේ අභිෂේක දෙනවා කියලා කියන්නේ පෙන්වත් කරනවා. පෙන්වත් කරන්නේ එතකොට අර අශෝක රජතුමා හැම එවපු පෙන් තියෙනවානේ. අන්න ඒ වගේ පෙන් වලින් මෙතනම් ඒක විශේෂයෙන් කියන්නේ. එතකොට මේ බෝධීන් වහන්සේලාව පිහිටවපු තැන් ගැන කියනවා. එක බෝධීන් වහන්සේ නමක් දඹකොළ පටුනේ. දැන් මහා බෝධිය වැඩම කරවද්දි මුලින්ම මහා බෝධීන් වහන්සේව වඩම්වපු තැන තමයි දඹකොළ පටුනේ. ඒකට එතන එක බෝධීන් වහන්සේ නමක් රෝපණය කළා. ඊට තව එකක් තවක් බ්‍රාහ්මණතුමාගේ ගම් දොරෙහි කියලා තියෙනවා. ඒක නම් තැනගෙන දැන් සඳහනක් නැහැ. ඊට තවක් කියලා බ්‍රාහ්මණ කෙනෙක්ගේ ගම් දොරටුවක් කියලායි කියන්නේ. ඊට එකක් තූපාරාමී. එක බෝධීන් වහන්සේ නමක් ඉසුරු මුනි. තවත් බෝධීන් වහන්සේ නමක් පඨමක චේතියට්ඨානේ. එතකොට මේ පඨම චේතියට්ඨානේ කියලා කියන්නේ කොහෙද?
මහියංගනේ.
මේ මහියංගනේ නෙමෙයි. ඔව් මිහින්තලෙන් මිහින්තලයේ ඉඳලා මිහිඳු මහරහතන් වහන්සේ තුළු ඒ රහතන් වහන්සේලා මුලින්ම නගරයට වැඩම කරලා නගර දොරටු අසල භූමියේ පාතබුදු තැන. එතන තමයි පඨමක චේතිය කියලා කියන්නේ. එතකොට සෑගිරීම නැත්නම් මිහින්තලේ තවත් බෝධීන් වහන්සේ නමක්. කතරගම රුහුණු ජනපදයේ කතරගම තව බෝධීන් වහන්සේ නමක්. එතකොට තව බෝධීන් වහන්සේ නමක් රුහුණු ජනපදයේම සඳුන්ගම. කොහෙද එහෙම දැනට එහෙම නමක් තියෙනවද දැසම? දකුණු සඳුන්ගම. තාමත් ඇති බොහෝ විට ඒ නමෙම තියෙනවා. ඒ දකුණි නෙමෙයි නේද? මේ බෝධි මේ කෙනා නම් දකුණි කියලා කියන රුහුණු ජනපදයේ. හරි. ඊට පස්සේ ඒ තවත් දැන් බෝධීන් වහන්සේගේ ශාඛා පහක් තිබුණානේ. ඒ පහෙන් දැන් එක ශාඛාවක තිබුණු ඵලයක් නේද මේ වැටුනේ. ඒක තවත් ඵල හතරක් තියෙනවා ඉතිරි ශාඛාවල. අන්න ඒ ඵල හතරෙන් ඒ හැම එකිනුත් බෝධීන් වහන්සේලා අට නම වෙගින් පහළ වුණා. එතකොට ඒ බෝධීන් වහන්සේලාට තමයි අපි දැන් කියන්නේ දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලා කියලා කියන්නේ. එතකොට ඒ අර ඵල හතරෙන් බෝධීන් වහන්සේලා අට නම ගානේ බෝධීන් වහන්සේලා 32 නමක්. එතකොට අන්න ඒ බෝධීන් වහන්සේලාට තමයි අපි කියන්නේ දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලා. එතකොට දෙතිස් ඵලයන්ගෙන් වැඩුණු දෙතිස් ඵල රුහ කියලා කියන්නේ නේද? වචන වල තේරුණු නිකන්ම කියනවට වඩා දැනගන්නේ කොහොඳයි නේ? රුහති කියලා කියන්නේ වැඩෙනවට. එතකොට 32 ඒ 30 ඵල යන්ගින් වැඩුණු කියන එකයි අර්ථය. දුරතනෝ ඵල නම් හතරයි තියෙන්නේ. ඒ හතරෙන් ඇතුලේ බීජ තියෙන්නේ නැති 32ක් හරි එහෙම ක්‍රමයකින්. එතකොට ඒ බෝධින් වහන්සේලාව යොදුනක් පාසා ලංකාවේ තැන් තැන් වල පිහිටෙව්වා කියලායි කියලා තියෙන්නේ. මේ විදිහට මහා බෝධීන් වහන්සේ පුත්ත නත්තු පරම්පරාය කියලා කියන්නේ තින් පුත් මුණුබුරු පරම්පරාවෙන් ලංකාව පුරා පැතිරුණු කල්හි. දැන් මහා බෝධීන් වහන්සේ මුළු ලංකාව පුරාම අර වගේ ශාඛාවන්ගෙන් පැතුරුණා කියන එකයි මේ අර්ථය. ඒ ශාඛාවන්ගෙන් මහා බෝධීන් වහන්සේ ලංකාව පුරාම පැතුරුණු කල්හි ඒ පැතුරුනේ දීපවාසීන්ගේ හිත සුව පිණිස. එහෙදිනේ දැන් මොකක්ද බෝධීන් වහන්සේ එහෙම ලංකාව පුරා පිහිටියම ඇති වෙන හිත සුව මොකක්ද? කොහොමද හිත සුව ඇති වෙන්නේ? භාග්‍යතුන් වහන්සේව සිහිවෙන්නනේ අපි බෝධීන් වහන්සේව රෝපණය කරන්නේ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ අරමුණු කරගෙන තමයි අපි බෝධීන් වහන්සේ වන්දනා කරන්නේ. එතකොට අන්න ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ වරමුණු කරගෙන වන්දනා කරගෙන කුසල් රැස් කරගන්න අවස්ථාව අපිට ලැබෙනවා. එhmenam මෙන්න මේ විදිහට මේ ලංකාදීප වැසියන්ට හිතසුව පිණිස තමයි බෝධීන් වහන්සේ මේ විදිහට පැතිරිලා ලංකාව පුරා පිහිටාගත්තේ. ඒ විදිහට පිහිටාගත්ත කල්හි අනුලා දේවිය කන්‍යාවන් 500කුත් අන්තපුර ශ්‍රීන් 500කුත් සමග සංගමිත තෙරණින් වහන්සේ සමීපයේ පැවිදි වෙලා ටික කලකින්ම අරහත්ත්වයට පත් වුණා. ඒ වගේම රජතුමාගේ බෑනා වුණ අරිට්ඨ ඇමතිතුමා අරිට්ඨ කුමාරයා එතුමා ඇමතිවරයෙක් කියන බව කියවෙනවා. එතකොට එතුමා ඒත් තවත් පුරුෂෝ 500ක් එක්ක මිහිඳු මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා ටික කලකින්ම අරහත්ත්වයේ පිහිටා ගත්තා. එතකොට මේ අරිට්ට මහරහතන් වහන්සේලා දැන් දිනමක් ඉන්නවානේ. ඒ නිසා අපි නම් කරනවා අර කලින් පැවිදි වුණ අරිට්ට මහරහතන් වහන්සේට මහා අරිට්ට මහරහතන් වහන්සේ කියලා. එතකොට දැන් මේ කියන රයිතුමාගේ බෑනා වුණ අරිට්ට මහරහතන් වහන්සේට කොහොම කිව්වද කියලා සඳහන් කරන්නේ. එතකොට මේ මහා කොටස නැතුව අරිට්ට මහරහතන් වහන්සේ කියලා යම් තැනක කියවෙනවනේ. එතකොට අපි සලකන්නේ මේ අරිට්ට මහරහතන් වහන්සේ කියලා. ඒ ගැන නම් ඉස්සරහට මට මතක යන්නේ ඒ මහා අරිට්ඨ මහරහතන් වහන්සේ තමයි පළවෙනි විනය සංගායනාව ලංකාවේ කරන්නේ. අපි ඉස්සරහට ඊට කතා කරමු. ඔව්. ඒ ටික ගැන වෙනම කියපු නිසා දැන් අර යොදුනක් පාසා තැම්පත් කළේ එතකොට මේ 32 නිසා. ඒ නිසයි කියනවා යැත්තේ. වෙන ඉතින් හේතුවක් නම් තියෙන්නේ නැහැ. අතරම නේද? ඈ
පූජාවල්
වලද? ඔව්. හතරියක් කියලා කියනවා නේ.
නැහැ.
ආ වෙනම කියනවා නේද? හරි හරි. ඒකම නේද? දර අර මුලින්ම කියපෝ. මේ බෝධින් වහන්සේලාව මිහිඳු මහරහතන් වහන්සේම රජතුමාට දුන්නද කියලා හිමත් සඳහන් දුන්නේ නැහැ නේද? අනිත් බෝධින් වහන්සේලා ඒ බෝධි ඵල හතර ගැන එහෙම සඳහනක් කියන්නේ නැහැ. ඒතොර අරක මිහිඳු මහරහතන් වහන්සේ අතින්ම තමයි රජතුමාට ලැබුණේ. අර අෂ්ටඵල රූප බෝධින් වහන්සේලා නේද? ඒ බෝධින් වහන්සේලා අර වගේ පිරිස බලා ඉදීම එහෙම වැඩුණාද කියන සඳහනක් කියන්නේත් නැහැ. ඒ නිසා අර අෂ්ටඵල රුක කියලා වින් කරනවා ඇත්තේ ඇතැම් විට අර විශේෂ ඒ වගේ ප්‍රතිහාරය ආදී එවිලෙම දකින්න ලැබුණු බෝධීන් වහන්සේලාට නම නිසා වෙන්න පුළුවන්. ඒ ගැන නම් කියවෙනවා ඒ බෝධීන් වහන්සේලාට නම උඩට අර විදියට ප්‍රතිහාරය දක්වමින් එවිලෙම රියන් හතරක් උසට වැඩුණායි කියන එක. ඒ ගැන සඳහනක් නැහැ කියලා. තවක්ක කියද්දී වක්ක තුනක් කියන එක තමයි තියෙන්නේ. තිවංක කියලා දැන් අපි කියන තැන කියලා තමයි තියෙන්නේ. මෙතනත් කියලා තියෙනවා තිවක්ක කියලා තමයි මහා වංශේත් කියලා තියෙන්නේ තිවක්ක කියලා. එතකොට තිවක්ක කිව්වොත් අපි තිවංක පිරිමගිය කියලාත් පාවිච්චි
කරනවා.
මේක ඒ පිරිමගිය කතාව ඒක වෙන මේකට සම්බන්ධයක් නැහැ. එහෙම වෙන්න පුළුවන්. අනුරාධපුරේමනේ එතකොට ඒ කාටනේ නේ බෝධීන් වහන්සේ කියන කියන්නේ බෝධීන් වහන්සේගේ පුත් පරම්පරාව සහ බෝධීන් වහන්සේගේ මුණුපුරු පරම්පරාව. මහා බෝධීන් වහන්සේගේ පුත්‍ර යා වගේ තමයි. ඒකට අපේ දැන් දැනට අනුරාධපුරයේ වැඩ ඉන්න මහා බෝධීන් වහන්සේ. ඒතර මුණුපුරෝ වගේ තමයි මේ බෝධියේ ශාඛා නිසා අනිත් මේ බෝධීන් වහන්සේලා. ඒ අර්ථයෙන් කියන තමයි. හරි. අපි එහෙමනම් ඊළඟ මේකේ තව මොනවා හරි ගැටලු තියෙයි. අපි ඉතිරි ටික පස්සේ විසඳගමු නේද? ඒ නම් ගම් ගැන විස්තර පස්සේ විසඳගමු. තව මොනවා හරි ගැටලු තියෙනවද? හරි. ඊළඟ ඡේදේ කවර හරි බලන්න ඇති නේද? කාටද කාට කාට හරි කිව්වා. අපි
අතේක දිවසන් රාජා මහා බෝධි වන්දිතා එහෙරේන සංජීව කුරුපා රාමං ගල්තේති. අතේක දිවසන් රාජා ඉක්මිති එක දවසක් වන්දිතේමේ මහා බෝධි වන්දිතා මහා බෝධි මහත්මේ වන්දනා කොට එහෙරේන සංජීව කුරුපා රාමං ගල්තේති. සිරුනාන්තේ සම්බතුපා නමෙයයි. සස්ත ලෝහා පාදන ලෝහා පාදාදර පාදාදත්තහන සම්පත්තස්ස පුරිසා කුප්පහමි අභිහරින්සු. ලෝහාපාසාදන තහන ලෝහා මහපාසාදී පිළිවන තැන සම්පත්තස්ස කස්ස පුරිසා පැමිණුණා වූ රජතුමාගේ පුරුෂයෝ
පැමිණුණා වූ එතුමාට කියලා ගත්තම හරි. පැමිණුණා වූ ඒ රජතුමාට
පැමිණුණා වූ රජතුමාට පුරිසා කුප්පහමි අභිහරින්සු. පුරුෂයෝ මල් මේ ස්ථානයේ දෙනාහ
එල ඌක
එද ඌක රාජා දෙහෙරත් කුප්පහන් උදාසේ රජතුමා තෙරුන් වහන්සේට මල් දුන්නේ. දෙහෙරෝ කුප්පේහි දෙහෙරෝ කුප්පෝමි කුප්පේහි ලෝහ පාසාද තහන පූජේසි. තෙරුන් වහන්සේ මල් දුනි ගෝවා මහන්නාතු පාසාදේ පිටිවන දැන පූජා කළේය. කුප්පේ කුම්භියම් පතිතමත්තේතු මහා කුම්භිචාරෝ අහෝසි. මල් කුප්පේහෙතු මල් භූමියම් පොළවේහි පතිතමත්තේ පිහිටන මාත්‍රේහිම
වැටුණු මාත්‍රේහිම
තැමුණු මාත්‍රේහිම
වැටුණු
මාත්‍රේහිම මහා භූමිචාරෝ අභවසේ මහත් වූ භූමිචරණයක් විය. රාජා तस्मा बहंते भूमि जलता कुत्सित बहंते स्वामी तस्मा भवरहे की भूमि चलता भूमि चलने दई राजा कुत्सि रजतुमार यमस्ति महाराज ओकाशे सांगस अनागते उपोसता गहरा भविष्यति महाराज महाराज तुमने यमस्ति ओकाशे में अवकाशे सांगस संव्याग अनागते उपोसता गहरा भविष्यति अनागते उपोसता गहरा उपोसता गहरा वर्णीय तस्वेतं बुद्ध निमित्तांति एतं तस्वेत पूर्व उपनिमित्तांति पूर्व निमित्तति राजा पुनः तेरेन सदी रचन तो अम्बंगन दहन फस्त रजतमा नवत तिरुनुहन जे समय हमे अम्बंगन दहन फस्त अम्बोयन पिहितुन चंद तेमनीय सत्तस वन्न कंद संपन्न अति मधुर रसम एकं अम्ब प्रसन्न रहित तत्त एहि अस्त तिरुनुहन जेत वर्णगंध संपन्न अति मधुर रस वर्णे गंधे संपन्न अति मधुर रस एक अंब पक्का एक अंब विधियात गिनाम राजा तम देहस परिभोगताय दासी रजतमा ए अंब फलय तिरुमहन चेत वनदेव किंसुन्येय देहरो तत्देहर परिभूं देखा तिरुमहन से निस्तायम इदं इत्तेव रोपाते हीति आह इदं मेयं इत्तेव मेहिम रोपाते हीति आह मेहिम रोपने करवे की वेय राजा तं अम्बं गहित्वा हरितुमारे अम्बं चेवेन तत्तेव रोपाते त्वा एहिम रोपने कुट
रोपने करवा
रोपने करवा उदकं आसिंसि दिय वक्रेय सह अंबीज रोपणे पटवि संकांति अंबबल रोपणे कर्म समगम पटवि संकांति पर्व संपावि
तो मी ඊළඟට තව විස්තර කරන්නේ ලංකාවේ තව උන විශේෂ සිදුවීම් ටිකක් ගෙනයි අපි ඒ ටිකක් බලාගෙන යමු කීක දවසක් රජතුමා ස්වාමීන් වහන්සේත් එක්ක මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න ථූපාරාමයට යනවා. එතකොට ලෝහ ප්‍රාසාදය ලෝහා මහාපාය කියලා අපි දැන් කියන්නේ ලෝවා මහාපාය. එතකොට මේ ලෝහ ප්‍රාසාදය කියලා කියනවා ඒ ලෝවා මහාපාය පිහිටවන්න තියෙන තැනට ස්වාමීන් වහන්සේ වැඩම කළාම රජතුමත් එක්ක මිනිස්සු මල් ටිකක් දෙනාලා රජතුමාට දුන්නා. ඊට පස්සේ මල් රජතුමා ස්වාමීන් වහන්සේට පූජා කළා. ස්වාමීන් වහන්සේ මේ මල් වලින් මේ ලෝවා මහාපාය පිහිටන ස්ථානය පූජා කළා. ඊට පස්සේ ඒ පූජා කරනවත් එක්කම අර මල් පොළොවේ වැටෙනවත් එක්කම භූමි චලනයක් වුණා. රජතුමා අහනවා ස්වාමීනි මේ භූමි චලනයක් වුණේ ඇයි? ඒ වෙලාවේදී මතක් කරනවා රජතුමනි මෙතන තමයි අනාගතයේ මහා සංඝයාගේ උපෝසථාගාරයේ පිහිටන්නේ ලෝවා මහාපාය කියලා. උපෝසථාගාරයේ පිහිටන්නේ මේ ස්ථානයේ කියලා මතක් කරනවා. ඒක ඒ සඳහා පූර්ව නිමිත්තක් තමයි මෙන්න මේ භූමි චලනය සිද්ධ වුණේ කියලා මතක් කරනවා. ඊට පස්සේ අපහු රජතුමාත් එක්ක රජතුමා තෙරුන් වහන්සේත් එක්ක යද්දී අම්බංගන ස්ථානයට පැමුණා. අම්බංගනය කියලා කියන්නේ ඉතින් මෙතන අඹ උයනක් ඒ කාලෙ වෙද්දි තිබිලා තියෙනවා. එතකොට අම්බංගනට්ඨහණං කියන්නේ අඹ උයන පිහිටි තැන කියන එකයි. එතනට ස්වාමීන් වහන්සේත් වැඩම කළා. එතනදී රජතුමාට එක අඹ ගෙඩියක් ගෙනල්ලා දුන්නා. රජතුමා ඒක ස්වාමීන් වහන්සේට පූජා කළා. ස්වාමීන් වහන්සේ මේක පරිභෝග කරලා ඒ ඇටය මෙතනම රෝපණය කරන්න කියලා රජතුමාට දෙනවා. ඊට පස්සේ රජතුමා ඒ අඹ ඇටය එතනම ඒ පොළොවේ රෝපණය කරනවා. ඒ රෝපණය කරනවත් එක්කම ආපහු පොළොව චලනයක් සිද්ධ වෙනවා. ඒ ගැන තමයි අපි දැන් කියවෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇයි මේ පොළොව චලනය වෙන්නේ කියලා බලමු නේ. ඊළඟට කවුද දන්නේ? මොකද සන්න. නෑ ටික කිව්වා නේ. හරි නේද කියන්නේ? ඔව්. හරි.
ඒ රජතුමාට සම්පත කුප්පාණ අපේතු
කපුමල්
පිළිගන්නේ උහ සංසාර රාජා දේවා අදාති රාජා රාජි හානි දේවා ඒ රස කුප්පාණට අදාති පිළිගන්නේ තේරු මහා තේරත්තාන උද්දේහි චෝදිතා වන්දි
ඊළඟට එතන ඉඳන් කවුද? නැද්ද? ඒ ළඟ හරි කවුරු හරි? කවුරුද? ආනිපත්. ඉන්නම් කියමු. කොතනද? තව ටිකක් එහා
නේද?
අලම් මහරජය විසුසේ මහරජය අයෝකි මහරජය
මහරජතුමනි කම් නැත කටයුතු ඇත කාරිත්‍ත්‍ති ඉති රජතුමා කරවන්නේ යයි වදාළ සේක. එතනින්
රාජා සජීවන්තේ මයං නත්තා කරිස්සති කතං ජීව මයාති ද්වාදසහස්තං පාසාන පාසානප්පම්බ ආහාරවතික්කා දේවානං වේති සස්ස රයිනෝ නත්තා දුට්ඨගාමී අබයෝ නාම මස්සින් පදේසේ රූපං කරෝ කුන්ති අක්කරං විකා පෙත්තා අතිත්තා දුක්කා රම්ජිත්තා ඒරං කුච්චි.
ඉතින් තව ටිකක් කියලාම නැවතුනා.
කටිපිටං කෝබන්තේ සම්බපනේ දීපේ සාසනන්ති. කටිපිටං මහරජ සාසනං මූලානි ප්‍රමස්ස නතාව උත්තරං කීති. අතීතිති රාජා රජතුමා බන්තේ සාමිනි සචෙන් විමයිහං නත්තා මාගේ මුනුබුරා විසින්
මුනුබුරා
පරිස්සති කුසකරන් කියලා කතන්දේම මයාදී මා විසින් කරන්නේමයි
කරනා ලද්දීම යැයි මා විසින් කරනා ලද්දීම වන්නේ යැයි
ද්වාදස හත්තම් පාසාන සම්බ දොළොස්වෙන් සම්බ දල්කම්බ ආහාර අධිත්‍රා දින්නම් දේවානන්දේ තිස්සරයි යතිත් රඤ්ඤේ දේවානන්දේ තිස්සරයි නන්තා දුට්ඨගාමිනී කබේ වනාම දුට්ඨගාමිනී කබේ නමච්ච කුසි හිමස්සින් පදේසේ මෙම් පදේසේදී රූපං කරෝති කිති ස්තූපයං කෙරේ වාස්තියයි අක්කරං විකාපෙත්වා අක්ෂර දේවා පතිත්‍යා දෙක්වා පිහිටුවා වන්දිත්වාවැද තේරන්තෙන් වහන්සේ
තෙරුන් වහන්සේ
වහන්සේ වන්දිත්වාද පුච්චි
මෙතන තේරං කියන පදේ පුච්චි කියන පදේ නිසා දුතියාගෙන් තියෙන තෙරුන් වහන්සේගෙන් විචාලේය
බන්තේ සාමී
තෙරුන් වහන්සේගෙන්
පටිච්චිත මහරජ සාසනං මූලානි මනසින තාවකරණ මහරජ මහරජතුමනි සාසන පටිච්චිත සාසනේ ඉතියේ මූල අස්සතිති මූලානි පන සූරණාගේ තාව මේසා නවතරණ කීති බැස උගත්තේ පන්දීනි කදාපන බන්තේ මූලානි කෝටින් නාමි නාව බවිස්සන් කීති යදා මහරජ සම්බුදන් දීපාන මාතුතුන්න සම්බුදන් දීපේ ජාතෝ ධාරකෝ සම්බුදන් දීපේ පවිතා සම්බුදන් දීපමේ ඒව විනය උපදෙස්වා සම්බුදන් දීපේ වාචිස් සති සදා සාධනස මූලානි ඕතුන්න නිරාම භවිසං කීති වන්තේ සාමීනි කදාපන කෙදෙනු නම් මූලානි ඕතින්නානි නාම භවිසං කීති බස ගැනීම නම් සිදුවන්නේ දැයි එසීය. මහරජ මහරජතුමනි යදායම් දිනක සම්බවන් දීපකානම් සම්බවන්නේ වාසී වූ මාතා පිතුණන් මෞපියන්ගේ සම්බවන් දීපේ ධාතු සම්බවන් දිවයිනි කුතුකන්නා වූ ධාතු දරුවෙකු සම්බවන් දීපේ පබ්බජිත්වා සම්බවන් දිවයිනිම පැවිදි වී පැවිදි කොට
සම්බවන් පැවිදි වී කියන එක
පැවිදි වී සම්බවන් දීපම් හිේව සම්බවන් දිවයිනි ජීව විනයම් කනිත්වා විනය උද්ඝානනය කොට සම්බවන් දීපේ වාචස්සෝදී සම්බවන් දිවේන හිම අන්යන්ට කියවන්නේ නම් සදා ශාසනස්සන් සදා ඒ සුකල්ලි ශාසනස්ස මූලානි ඕතින්නානි ශාසනයෙහි මුල් පැසිරැනීම නම් භවිස්තන් කීති පන්නේම යැයි වදාසේ.
එතන ඉවර. ඊළඟට කවුද? ආයස්. ඒදිසෝ බික්කු අත්ති ඉති ඇත්තේද
කුමාරාග මහාදීතු විද්‍යු පච්චවර ඒකස්ම කම්මේති මහාරාග මහතය
ඒ තස්මින් කම්මේ පටිබදෝ
ඒ තස්මින් කම්මේ පටිබදෝ මහේ කම්මේ ශක්තියස්සාරු ප්‍රතිබරයස්සාරු මහාදීතු අත්ති මහාදීතු විස්සත මයා එක බර්ථේ සූතාකබ්බන්ති මෙහි අයි එච්චර මෙහි මයා බන්තේ ස්වාමී එච්චර මෙහි මයා මාගේ සූතාකබ්බන්ති අවරක් කළේ මණ්ඩපන් මහරජ කාතුම රැකති මහරජ 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 මණ්ඩපන් කාතුම රැකති මණ්ඩපය ක්‍රීමට වටින්නේය සාදු බන්තේ රාජා මහවරණන්දය සමච්චත් පරිණතාන මහා සංගීතකාරය රජ මහරජේ කතමණ්ඩ ප්‍රකාරකන් රාජානුභාවයේ මණ්ඩපන් කාර්යයක සබ්දනාරාවතේ සකස්තේ සකසිතේ පයෝජිතා සාසන සම්මුලාන ගෝත්‍රස්ථානි අතිස්සාමීති අනේක දුසි පහස්සන් කඩයුතු සුපාරාම පත්තු බන් රාජා සාදු බන්තේ රජතුමා යහපත නිවනෙහි මේ ගුවන්නාගය සමච්චත්ව පරිවෙනකාරී මේ ගුවන්නාගය සම්පූර්ණාගේ පරිවෙන ස්ථානයේ මහා සංගීතකාරය ජයවර්ධන මහරජේන කතමණ්ඩප ප්‍රකාරකන් මහා සංගීතකාරයේ අජස් මහරජතුමාගේ පෙරවන්දක මණ්ඩප ප්‍රකාර මණ්ඩපයේ ආකාරයේ රාජාන් භාවයේ මණ්ඩපන් කාර්යස්වා සත්‍යමාගේ ආනන්දමයේ මණ්ඩපයක් කරවක්කලවා සම්පතාරාවතරයේ සියලු සූර්යවාදකයන් සකසක සිටේ සම්පන්නයේ සිටේ පයෝදේවා දිරුවා සාසනාන නීලානි ගෝත්‍රන්තානි සසුනු බස්නේ ගෝත්‍රන්තානි පස්සානේ සසුනු බස්නේ ආත්පස්නා කාර්ය බලන්නේ නැහැ අනේක
දුස්සහස්සනේ සසුනේ මුල් බැස ගන්නා ආකාරයෙන් නැත්නම් බැස ශාසනයාගේ බැස ගන්නා වූ මුල් බලන්නේ මියයි
අනේක පුස්තහස්සන් පරිවෘතෝ නයිත ඉරවැල් පුස්තයන් ගන්න කිරවල ආගෙන සූපාරාම අනිපත්ත සූපාරාමයේ රැඳී
හරි එතනින් නන්ද අපි මේ ටික කියාගෙන ගින් බලමු නේ පොසතාගාරයේ කියන වෙන කතාවද සීමාව උතනමද කියන එකයි දැන් පොසතාගාරයේ කරන්න පුළුවන් සීමාවක් ඇතුවද ඒතකොට දැන් සීමාවේ තව සංගයයක් ඉන්නවා නම් ඉතින් ප්‍රශ්නයක් එහෙම කරන්න බෑ
නෑ
උපෝසතාගාරී කියන වෙන කතාව. ඒක වෙනම බද්ධ සීමාවක් කියන කතාවක් නෙවෙයි. ඒක මහා සීමාව හිටිය හැමෝම අතරේ එකතු වුණා වෙන්නත් පුළුවන්. ඒක එතන වෙනම බද්ධ සීමාවක් සම්මත කළාද කියන කතාවක් කියෙන්නේ නැහැ නේද? මේ කතාවක් කියෙන්නේ නැහැ. උපෝසතාගාරය සම්මත කරන්න පුළුවන් ඉතින් ඒක වෙන කතාවක්. ඒක අපි තුංගු බද්ධ සීමාවක් දැන් මෙහි සම්මත කරලා තියෙනවා මේ කොටස. මේක අපිට උපෝසතාගාරයක් විදිහට වුණා සම්මත කරන්න පුළුවන්. ඒක බද්ධ සීමාවක් කියලා වෙනම කියලා නැහැ. මෙතනදී අර අඹ බීජ රෝපණය කරන තැන කියන කතාව ඉඳන් අපි බලාගෙන යන්න තියෙන්නේ නේද? එතකොට ඒ විලාවේදී ඒ අඹ බීජය රෝපණය කරනවත් එක්කම පොළොව කම්පා වුණා. ඒ විලාවේදී රයිතුමා අහනවා මේ පොළොව කම්පා වුණේ ඇයි ස්වාමීනි කියලා. ඒ විලාවේදී තින් ස්වාමීන් වහන්සේ උත්තර දෙන්නේ අනාගතයේ සංඝයාගේ රැස්වෙන ස්ථානයක්, සංඝයා එකතු වෙන ස්ථානයක්, සන්නිපාත ස්ථානයක් මෙතන බිහි වෙනවා. ඒකට පූර්ව නිමිත්තකුයි මේ පොළොව කම්පා වීම. ඊට පස්සේ ආපහු රයතුමාට එතනදී රයතුමා ඉතින් ඒ මල් පූජා කරලා වන්දනා කරලා ඒ යනාතරදී මහසෑය පිහිටන තැනට ඔන්න ස්වාමීන් වහන්සේ වැඩම කළා. එතනදී සපු මල් රයතුමාට ලැබුණා. එතකොට ඒ සපු මල් ස්වාමීන් වහන්සේට පූජා කරනවා. ස්වාමීන් වහන්සේ මෙතෙන්න පූජාවක් මල් පූජාවක් කරලා ස්වාමීන් වහන්සේත් වන්දනා කරනවා. මිහිඳු මහරහතන් වහන්සේත් ඒ භූමියට වන්දනා කරනවා. එතනදී එහෙම ඇයි වන්දනා කරන්නේ? මේ හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ අනාගතී භාග්‍යතුන් වහන්සේගේ මහසෑය පිහිටන එක විතරක් නෙවෙයි, පුරාණ භාග්‍යතුන් වහන්සේලාගෙත් ඒ සෑයවල් පිහිටි තැන. ඒ වගේම මේ ওই භූමිය කොහොමද දැන් ඒ අනුරාධපුර භූමිය මැතරමදී වන්දනා ලැබිය අනුරාධපුර මේ භූමිය විතරක් නෙවෙයි. ඉතින් ඒ පුරාණ භාග්‍යතුන් වහන්සේලාගේ යම් කිසි මහරහතන් වහන්සේ කෙනෙකුගේ හෝ පරිභෝග ස්ථානයක් තිබුණා නම් ඉතින් වන්දනා කරන්න සුදුසු තැනක්. එතකොට ඒ විලාවේ පොළොව කම්පා වීමක් වුණා. අර වගේම රයිතුමා අහනවා ඒකට හේතුව මොකක්ද? අන්න ඒ විලාවේදී මතක් කරනවා අනාගතී භාග්‍යතුන් වහන්සේගේ අසදෘශ්‍ය මහා ස්තූපය මෙන්න මේ ස්ථානයේ පහළ වෙන්නේ. ඒකට පූර්ව නිමිත්තක් තමයි මේ භූමි චලනය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් රයිතුමාට හරි සතුටුයි නේද? එහෙනම් මේක මම්ම කරන්නම් ස්වාමීනි කියලා අහන්නේ. එහෙනම් මේ සෑයි මම්ම හදන්නම් ස්වාමීනි කියලා. ඊයේ විලාවේදි කියනවා අවශ්‍ය නැහැ රජතුමනි, ඉතින් ඔබතුමාට තව කරන්න ගොඩක් කටයුතු තියෙනවා. ඔබතුමාගේ මුණුබුරෙක් වෙන දුටුගැමුණු රජතුමා, දුටුගැමුණු එහෙම නැත්නම් මෙතන කියන්නේ දුට්ටගාමිනී අභය කියලා. දුට්ටගාමිනී අභය කියන රජතුමා අනාගතේ මේක සකස් කරાવી කියලා ඉතින් සකස් කරනවා කියලා මතක් කරනවා. ඊට පස්සේ ඉතින් මතක් කරනවා එහෙමනම් ඉතින් මුණුබුරා හැදුවාම ඉතින් ඒක මං හැදුවා වගේම තමයි. හොඳයි එහෙමනම් කියලා රියන් 12ක් විතර වගේ ඒ ගල් තැමක් ගෙන්නලා ඒකේ ලියවලා තියෙනවා දේවානම් පියතිත රයිතුමාගේ මුණුබුරා වූ දුට්ටගාමිනී, මුණුබුරා වෙන දුට්ටගාමිනී අභය කියන රජතුමා මේ ප්‍රදේශයේ ස්තූපයක් කරාවා කියලා උන්න සටහනක් පිටුවලා තියෙනවා. ඕක ගැනත් විස්තරයක් කියවෙනවා නේද? මේ සටහන ඊට පස්සේ දැකලා රයිතුමා මේක දකිනවා. මේ දුටුගැමුණු රයිතුමා මේ ස්තූපේ කරන්න හිත එහෙම අදහසක් පහළ වුණා නියෝ පස්සේ මතක ඉදිරි මේකත් දකින්නේ.
මදටත් ඒ ගල්කම්
තියෙනවා නේද? ඒ සටහන නම් තැති. මේ අකුරෙන් නෙමෙයි හැබැයි අපිට කියවන්න බැහැ. බ්‍රාහ්මී අකුරු ඉගෙනගෙන ගියොත් කියවන්න පුළුවන්. ඊට පස්සේ ඊට පස්සේ මේ විදිහට ඒ කණු ගල් පැඹ පිහිටුවලා රයිතුමාට ඉතින් වන්දනා කරලා ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි දැන් ලංකාවේ ශාසනය පිහිටියද කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා රයිතුමනි ඉතින් ශාසනය නම් පිහිටියා. හැබැයි තාම මුල් බැසගත්තේ නැහැ. ශාසනය පිහිටියට තාම මුල් බැසගත්තේ නැහැ. ඊට පස්සේ අහනවා කවදද ස්වාමීනි එතකොට මේ මුල් බැස ගැනීම සිද්ධ වෙන්නේ? කොහොමද මුල් බැස ගැනීම වෙන්නේ? ඊට පස්සේ මතක් කරනවා මහරජතුමනි යම් දවසක මේ ලංකාවෙම ඉපදුණු අම්මා තාත්තා කෙනෙකුට දාව ලංකාවේ බිහි වුණු දරුවෙක් ලංකාවේදීම පැවිදි වෙලා ලංකාවේදීම ධර්ම විනය ඉගෙනගෙන ලංකාවේදීම තව පිරිසකට ධර්ම විනය උගන්වනවා නම් අන්න එදාට ශාසනය මුල් බැස ගන්නවා කියලා මතක් කරනවා.
හා
ශාසනයාගේ මුල් ශාසනයේ මුල් කියන එකයි. ඊට පස්සේ රයිතුමා අහනවා, ස්වාමීනි ඒ වගේ පුළුවන්කමක් තියෙන ඒ වගේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවද? දැනට එහෙම කෙනෙක් ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවද? මහරයිතුමනි, මහා අරිත්ත කියන ස්වාමීන් වහන්සේ මේ කටයුත්තට, ඒ භික්ෂුන් වහන්සේ මේ කටයුත්තට හැකියාව තියෙන කෙනෙක්. එහෙමනම් මම මොකද ස්වාමීනි කරන්න ඕන කියලා අහනවා. ඊට පස්සේ මතක් කරන්න ඉතින් රයිතුමනි, එහෙනම් ඒකට සුදුසු මණ්ඩපයක් කරවන එක හොඳයි. ඒ මේ කටයුත්ත කරන්න සුදුසු මණ්ඩපයක්. ඊට පස්සේ මතක් කරන්න ඉතින් අර මේගවන්නාභය කියන ඇමතිතුමාගේ තනයි මෙතන මේ මේගවන්නාභයස්ස අමච්චස්ස කියන පදේ අපි ඇමතිවරයාගේ නම නෙවෙයි මේගවන්නාභය කියන්නේ. මේගවන්නාභයස්ස රඤ්ඤෝ අමච්චේන කත්තබ්බස්ස පරිවේනස්ස වත්තු භූතේ ධානී කියලා කියන. ඒකට මේගවන්නාභය කියන්නේ රජතුමාගේ නම ඒ කාලේ හිටිය. දැන් මේක තාම කෙරිලා නැහැ. මේ අනාගතයේ වෙන්න තියෙන එකක් ගැනයි මේ කියන්නේ. ඒකට මේගවන්නාභය කියන රජතුමාගේ ඇමතිවරයාගේ පරිවේනස්ථානය. ඇමතිවරයා ඇමති කෙනෙක් තමයි මේ පිරිවෙන කරන්නේ. අන්න ඒ ඉදිරියේදී ඒ පිරිවෙන පිහිටන තැන. ඉදිරියේ කියන්නේ මේ අනාගතයේ මේ බුදුපොතන මේ සිදුවීම වෙද්දී ඒක පිළිතර තිබුණ නැහැ. දැන් මේ දේවාම්පිය තිස්ස රජතුමා උතෙන් දින වෙලාවෙද්දී මේ පිරිවෙන පිළිතර නැහැ. දැන් බුදුගෝෂ ස්වාමීන් මේක පරිවර්තනය කරන කාලෙ වෙද්දී ඒ පිරිවෙන හැදිලා. ඒ නිසා තමයි දැන් මේක හඳුන්වන්නේ. දැන් මේ පිරිවෙන තියෙන තැන තමයි මේ සිදුවීම වුණේ කියන එකයි මේ කියන්නේ. පැහැදිලිනේ. ওই කාලය අතරේ ඇතුළත සිදු වුණ දෙයක්. ඒතර මේ මේගවන්නාභය කියන රජතුමාගේ ඇමතිවරයාගේ පිරිවෙන පිහිටි තැන මණ්ඩපයක් සකස් කළා. ඒ මණ්ඩපයේ තින් අර පළවෙනි සංගායනා කාලේ අජාසත් රජතුමා කළා වගේ බොහෝම අලංකාරවත් විදියට බොහෝම ගරුසරු ඇතිව රාජානුභාවයෙන් ඉතින් ඒ රජතුමාගෙන් බොහෝම ශ්‍රද්ධාවත් දැන් ඉතිරිලා පැතිරිලා ගිහින් තියෙන අවස්ථාවක් නේ මේ වගේම. ඉතින් ඒ අනුග්‍රහය එහෙමත් ඉතින් බොහෝම ලැබෙනවා. දැන් ධර්මාශෝක රජතුමා ගෙහිම ඒ උදව් උපකාරයවත් ලැබුණා. ඉතින් ඒ නිසා දැන් ඔය රහතන් වහන්සේලාගේ උපකාරාදියත් ලැබෙනවා. එතකොට ඒ රයිතුමාගේ හැකියාවෙන් බොහොම අලංකාරවත් විදිහේ මණ්ඩපයක් සකස් කරවලා තූර්ය වාදකීන් මෙහෙමත් යොදවලා මේ ශාසනයේ මුල් බැස ගැනීම බලන්නෙමි කියලා පුරුෂයෝ දහස් ගාණක් විසින් පුරුෂයෝ දහස් ගාණකගේ පිරිවරණ ලදුව තෝපාරාමීත පෙමුණා. ඊට පස්සේ මොකද වුනේ කියන විවරණේ. මේ වෙනකම් මොන හරි ගැටලු එහෙම තියෙනවද? ඊට කලින් කියලා තියෙනවා. ඒ වෙද්දි ඒ පිරිවෙන හැදිලා. දැන් ඒක දැන් නම් කරන දැන් අපි කියනවානේ ওই සිදුවීම උනේ දැන් අර අසුවල් ගොඩ නැගිල්ල තියෙන තැන කියලා අපි දැන් කතා කරන්නේ. එතකොට ඒ සිදුවී අපි කතා කරන වෙලාවේදී ඒක හැදිලා තිබුණාට දැන් ඒ සිදුවීම වෙද්දී ඒක හැදිලා නැහැ. න සදිස අසදිස වෙන දෙයකට සමාන නැති අසදෘශ්‍ය කියලා කියන්නේ. සදිසයි කියලා කියන්නේ සමානයි කියන එක. දැන් මෙතනදී හේතුව දැන් මහසෑය කියලා කියන්නේ ඒ වගේ ඒ තරම් ධාතුන් වහන්සේලා පිහිටි තැනක් මේ ලෝකේ වෙන කිසිම තැනක නැහැ. ඒ නිසා තමයි අසදිස මහා ඡේදිය කියලා කියන්නේ. වෙන කිසිම සෑයකට සමාන වෙන්නේ නැහැ. කොයිතරම් ඔය වගේ දහගුණයක් ලෝකෙට හැදුවත් වෙන සෑයයක් ඒ තරම් ධාතු පිහිටන්නේ නැහැ. ඒකට ඒ නිසා වෙන සෑයකට සමාන වෙන්නේ නැහැ. ඒ නිසා අසදිස කියලා කියනවා. ඒ නිසානේ මහා ඡේදිය කියලා කියන්නේ නැත්තම් ඊට වඩා ප්‍රමාණයෙන් ලොකු චෛත්‍ය ලෝකේ තවත් ඇති. දැන්ටත් ඊට පස්සෙත් ඔය හැදුණු ඊට ලොකු චෛත්‍ය තියෙනවා. නමුත් මහා සෑය කියලා අපි කියන්නේ මේ ප්‍රධාන හේතුව ඒ ප්‍රමාණයෙන් විශාලකමම නෙවෙයි. අර මහා ධාතුන් වහන්සේලා පිහිටා සිටින ස්ථානය නිසා. භාග්‍යතුන් වහන්සේට මහා පුරුෂයාණන් වහන්සේ කියන්නේ. දැන් මහා පුරුෂින් වහන්සේලා කියලා කියන්නේ ශාරීරික විශාලකම විතර නෙවෙයි, ශරීරයේ වෙනස්කම් විශේෂතා තියෙනවා. ඊට වඩා අර ಗುಣ මහන් තත්වයේ හේතු නිසා. හරි, අපි කියාගෙන යමු ටිකක්. මොකද? යොදවනවා කියන එක.
තේන කෝපන සමයේන දුක්ඛාරාමේ අත්තකක්ක මිත්තු සාස්සාමි සම්පදිනසු. තේන කෝපන සමයේන ඒ සමයේ වන්නායේ දුක්ඛාරාමේ දුක්ඛාරාමේ අත්තකක්ක මිත්තු සාස්සාමි 68000ක් වික්ෂුන් වහන්සේලා සම්පදිනසු දස්සුහ මහා මහින්ද තේරස්ස ආසනං දක්ෂනාත්ත දක්ඛිනාදි මුඛං සංයත්තං හොති. මහා මහින්ද මිහිඳු මහරහතන් වහන්සේ ආසනය, මිහිඳු මහරහතන් වහන්සේගේ ආසනය දක්ෂිණාදි මුඛං දකුණු දිශාවට මුහුණලා සංයත්තං හොති පනවන ලද්දේ වේ. මහා අරිත්ත තේරස්ස ධම්මාසනං උත්තරාභිමුඛං පඤ්ඤත්තං හොති. මහා අරිත්ත තේරස්ස මහා අරිත්ත පෙරණාන්සේගේ ධම්මාසන ධර්මාසනය උත්තරාභිමුඛං උතුර දිශාවට මුහුණලා පඤ්ඤත්තං හොති පනවන ලද්දේ වේ. අතකෝ මහා අරිත්ත තේරෝ මහින්ද තේරේන අද්දිෂ්ඨෝ අත්තනෝ අනුරූපේන පත්තානුක්‍රමේන සම්මාසනේ නිසීති. අතකෝ ඉද්දිති මහා අරිත්ත තේරෝ මහා අරිත්ත තෙරුන් වහන්සේ මහින්ද තේරේන අද්දිෂ්ඨෝ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලියම් කරන ලද්දේ
ආරාධනා කරන ලද්දේ
අත්තනෝ අනුරූපේන තමන්ගේ සුදුසු පත්තානුක්‍රමේන පැමිණි පිළිවෙලින් ධම්මාසනේ සිටි ධර්මාසනේ වැඩමුණු සේක. මහින්ද තේර ප්‍රමුඛ අට්ඨසත්ති මහා තේරා ධම්මාසනං පරිවාරිත්වා නිසීදීසු. මහින්ද තේර ප්‍රමුඛ මහින්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ අට්ඨසත්ති මහා තේර 68 මහා තෙරුන් වහන්සේලා ධම්මාසනං පරිවාරිත්වා ධර්මාසනේ පිරිවරාගෙන නිසීදීසු වැඩමුණු සේක. සංයෝති අනිෂ්ඨපාතා මත්ථාවේ තේරෝ නාම විවරස්ගාරෝ සුද්ධා විනයං ගන්නිස්සාමීති පංච විප්පසතේ සද්ධි මහා අරිත්ත තේරස්ස ධම්මාසන දේව පරිවාරිත්වා නිසීති. සංයෝති රජතුමාගේ අනිෂ්ඨපාතා මලනුවන් මස්ථාවේ තේරෝ නම් මස්ථාවේ තෙරුන් වහන්සේ නම් දුරස්ගාහෝ
ඔයතෙන් මස්ථාවේ නම් තෙරුන් වහන්සේ කියලා ගත්තා.
මස්ථාවේ නම් තෙරුන් වහන්සේ දුරස්ගාහෝ මුත්ත
ප්‍රධාන ඔතන එක පදේ විස්තර කරන්නේ ප්‍රධානග්ගාහි අහෝසි කියන්නේ ප්‍රධාන වී හෝ
මස්ථේ දරණී විනයං ගම්මිතාමීති විනය ගණ ගන්නෙමියයි. පංච විත්තු සතේහි සත්‍යං 500ක් වික්ෂේම වහන්සේලා සමග මහා අරිත්ත තේරස්ස ධම්මාසන නිල මහා අරිත්ත තෙරුන් වහන්සේගේ ධර්මාසනයෙම
නේ ධර්මාසන ධම්මාසනං ඒව පරිවාරිත්වා ධර්මාසනය පිරිවරාගෙන
ධර්මාසනය පිරිවරාගෙන නිසීදී වැඩමුණු සේක. තවස්සේ සෝති වික්කු සරාජිකාච පරිතා අත්තනෝ අත්තනෝ පස්සාසනේ නිසීදීසු. අවශේෂාපි අවශේෂෝ වික්කු සරාජිකාච වික්ෂුන් වහන්සේලා සරාජිකාච පරිතා පදි සහිත පිරිවර
අත්තනෝ ච පදිත් එක්ක ගන්නු. අවශේෂාපි වික්කු සෙසු වික්ෂුන් වහන්සේලාද සරාජිකා පරිසාච රජු සහිත පිරිසද
සරාජිකාච පරිසාච පදි සහිත පිරිවරද අත්තනෝ සමතමාගේ පස්තාසනේ නිසි වික්ෂු ගණෙනි අසුනේ වැඩ උදගත්. අත්තායස්න මහාරිත්ත දේරෝ තේන සමයන බුද්ධෝ භගවා වේරංජාය විහෙරති නවේරු කුචිබන්ත මූලේ මූලේති දිනේ දානං අභාසි. අත්තායස්න මහාරිත්ත දේරෝ ඉද්දිති ආයස්මත් මහාරිත්ත දෙවියන් වහන්සේ තේන සමයෙන් සමයෙන් ඒ සමයෙන් භගවා බුද්ධෝ භගවා වේරංජාය වහන්සේ වේරංජායං වේරංජායෙහි නලේරු කුචිවන්ද මූලේ විහෙරති නලේරු කුචිමන්දනම් උපගත මුල වාසය කරන්නේ යයි විලේ නිදානං අභාසි. විලේ නිදානේ දේශනම් ප්‍රදාසේක වාසිතේස පන පනායස්මත අරිත්ත දේරේන විලේ නිදානං විලේ නිදානේ ආකාසම් මහාවිරවං ඉරවි ආයස්මත අරිත්ත දේරේන ආයස්මත් අරිත්ත පෙරුණාන්සේ විසින් විලේ නිදානේ විලේ නිදානේ වාසිතේස දෙසුකල්ලින් වනාහි ආකාසම් මහාවිරවං ඉරහි අහස්ස මහා අද විදුන් දුන්නේය. අකාල විද්‍යුලතා නිච්චයසු අකල් විදුලිය ඇතිරුණේය. දේවතා සාධකාරං අදනසු දේවතාවෝ සාධකාර වින්හ. මහාපටවි උදක පරියන්තං කත්තා සංකම්පි. මහාපොළව දිය කරවර කොට උදක පරියන්තං කත්තා දිය කරවර කොට සංකම්පි සම්පාවිය. ඒවම් අනේකේසු පාටිහාරියේසු වර්තමානේසු ආයස්මා අරිත්තේ වේන මහාමනී
අරිත්තේ
අරිත්තේරෝ මහාමහින්ද ප්‍රභුතේහි අට්ඨ සත්‍යා පච්චේකං ගණීහි පච්චේක ගණීහි සීනාසව මහා තේරේහි තදන්නේහි ච අට්ඨ සත්‍ය සහස්සේහි විශ්වේහි හරි උතෝ. තව කියන්නේ
කොතනින්ද නවත්තන්න කිව්වේ කියලා ඇති අපි නවත්තන්න දැන්
ඉන්නේ. කවුරුද කියන්නේ එක
තව කාට හරි ඔය හරි කියන දේ තියෙන්නේ
නැහැ. ඒවන් අනේකේසු පාටිහාරියේසු මෙලෙසින් අනේකේසු නොයෙකි පාටිහාරියේසු
වත්තමානේසු ඒ සමාන විභක්ති පද එකට කියවෙන්නේ අනේකේසු පාඨ්‍යාරියේසු වත්තමානි
වත්තමානේසු අනේක ප්‍රාඥයි පාඨ්‍යාරිය භවස්නා කල්ලි ආයස්ම අරිත්ත දේරෝ ආයස්ම අරිත්ත දේරුනාන්තේ මහා මහින්ද ප්‍රමුඛ
ප්‍රමුඛේ
මහා මහින්ද දේරුනාන්තේ ප්‍රමුඛ අට්ඨ සත්‍ය අට අටක්
පච්චේක ගණීහි
පච්චේක ගණීහි
වෙන වෙනම ඝනාචාර්යකු
ශ්‍රීනාස මහා තේරේහි ශ්‍රීනාසව
මහතෙරුන් වහන්සේලා විසින්ද
පදන්නේ අන්නේ පදන්නේහි අන්නේ වූ පදන්නේ විච අන්නේ වූද අට්ඨසත්ති සහස්සේ විස්තුමේ පරිවෘත හත අට දහසක් භික්ෂුන් වහන්සේලා පිරිවරණ
විසින් පිරිවරණ ලදු ලදුයි
පත්තම කත්තික පවාරණ ඉවසේ කලමු වත්මස පවාරණ දවසේ තෝපාරාම විහාර මැදේ සත්ත කරුණා ගුණ පරිපීතිකම් ශාස්ත්‍රීය වාසයේ කරුණා ගුණේ පැහැදිලි කරෙන්නා වූ භගවතේ අනුසිට්ඨාකාරං
අනුසිට්ඨිකරාණ
භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා කරන්නේ
අනුශාසනාව පිළිපදින්නවුන්ගේ
කාය කම්ම වචී කම්ම විපන්දිත විනයනයන් විනය පිටකම් ප්‍රකාශයේ කාය කර්මයන්ගේ වචී කර්මයන්ගේ විපන්දිත අසංවරකම
ඒ කියන්නේ තේරුම එතකොට කාය වාග් කර්මයන්ගේ ඔව් කාය වාග් ක්ලේශයන්ගේ හික්මීම කරන්නා
වූ
කාය කර්ම වාග් කර්ම කාය ద్వාර වාග් ద్వාර කියලා කියන්නේ කාය ద్వාර වාග් ద్వාරයන්හි පවතින ක්ලේශයන් ඔව් කෙලෙස් තැවීම හික්ම කෙලෙස් සැලීම හික්ම වන්නා වූ
විදේ පිටකම් ප්‍රකාශ වෙති විදේ පිටකේ ප්‍රකාශ සලෙයිසේක ප්‍රකාශිතාච යාවතායුකං චිත්තමානෝ බහූනම් වාචිත්තා බහූනම් අධයන් පතිත්තා
පදයේ පතිත්තා
පදයේ පතිත්තා පෙත්වා අනුදි අනුපාදිතේසාය පරිනිබ්බාන දාදියා පරිනිබ්බායි
බොහෝ දිනාට උගන්වා
බොහෝ අයගේ අදයේ අදේ විනය සිහිතුවා අනුපාදේසය පරිනිබ්බාන දාතිදා පරිනිබ්බායි අනුපාදේස පරිනිබ්බාන දාතියු පිරිනවන
කෑස්තු අපට මේ පරිනිබ්බායි කියන පදේ මොන පදෙත් එක්කද සම්බන්ධ? ඒකේ කර්තෘ කවුද? ඒක වචනද බහුවචනද? කවුද කත් කොහෙද තියෙන්නේ වාක්‍ය පටන් ගන්න මහරහතන් වහන්සේලා ඔක්කොම එහෙනම් බහුවචනේ පරිණිබ්බායි කියන්නේ ඒක වචන පදයක් පටන් ගන්නනි අනේකේසු පාටිහාරීයේසු වත්තමානේසු ආයස්මා අරිට්ඨත්තේරෝ කියලායි පටන් ගන්න වාක්‍යය. එතකොට මේ කියන්නේ අරිට්ඨ මහරහතන් වහන්සේ ගැනයි මේ වාක්‍ය යන්නේ. එතකොට ඒ අමතර ඉතිරි තියෙන පද ඒ අමතර එක තුන පද. එතකොට මේ පරිනිබ්බායි කියලා කියන්නේ අරිට්ඨ මහරහතන් වහන්සේ ගැනයි. එතකොට මේ කටයුතු සිද්ධ කරලා ස්වාමින් වහන්සේ පිරිනිවුණා කියන එකයි මේ කියන්නේ. මේ ටික විස්තරය අපි කියවගෙන යමු. එතකොට මේ කාලෙදී රූපාරාමේ භික්ෂුන් වහන්සේලා මේ සිදුවීමට මේ සංගායනාවට භික්ෂුන් වහන්සේලා 68 දහසක් රැස් වුණා. දීති නැහැ. දැන් කාලේ ලංකාවේ මුළු ලංකාවේම නැහැ එච්චර. නේද? 68 දෙකින් භාගයක්වත් නැහැ දැනට. එතකොට මිහිඳු මහරහතන් වහන්සේගේ ආසනය දකුණට මුහුණලා පනවලා තිබුණා. අරිට්ඨ මහරහතන් වහන්සේගේ ආසනය උතුරට මුහුණලා සකස් කරලා තිබුණා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ විසින් තමයි ආරාධනා කරේ හොඳයි එහෙමනම් දේශනා කරන්න පටන් ගන්නකෝ කියලා නේද? ස්වාමීන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ආරාධනා කළාම හොඳයි එහෙමනම් විනය දේශනාව ආරම්භ කරන්න කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව පිළිගත්තු අරිට්ඨ මහරහතන් වහන්සේ ධර්මාසනයේ වැඩ සිටියා. තමන් වැඩිහිටි පිළිවෙලින් ඉතින් ඇවිල්ලා වන්දනා කරලා වැඩිහිටි පිළිවෙලින් ධර්මාසනයේ වැඩ සිටියා. දොර රයිතුමාගේ සහෝදරයානි මත්තාභය තිරුන් වහන්සේ. එතකොට මේ මත්තාභය ස්වාමින් වහන්සේ තමයි මේ ප්‍රධානවම එතකොට ධර්මය ඉගෙන ගන්න ස්වාමින් වහන්සේත් තවත් පිරිසක් එක්ක ඒ ළඟ වාඩි වුණා. එතකොට වැඩ සිටියා. ඒකයි මේ කියන්නේ දුරග්ගා හෝ හුත්වා විනයං ගන්හි සාමීති පංච බික්කු සතේහි සද්ධින් කියලා ඒ විස්තරය කිව්වේ. මෙතනදි කියන්නේ ප්‍රදානග්ගාහි අහෝසි සබ්බේ සම්පාමකෝ හුත්වා ගන්හීති බුත්තං හෝති කියලා ඉගෙන විස්තර කරන්න තියෙනවා. ප්‍රධාන මෙතන ඉගෙන ගන්න තිරුන් වහන්සේ විදියට හිටියේ ප්‍රසන්නාති තමයි. ඒ උගන්නන දේ දරා ගන්නවයි කියන දහසින් ප්‍රධාන වෙලා එතනදී ධර්මය ස්වාමීන් වහන්සේත් ඇහුවා. තොරණිත් ස්වාමීන් වහන්සේලත් රජතුමාතුරු පිරිසත් තම තමන්ට ඒ සුදුසු ආසනවල වැඩ සිටියා. ඔන්න මේ වෙලාවේදී මහා අරිත්ත මහරහතන් වහන්සේ තේන සමයේන බුද්ධෝ භගවා වීරංජායම් විහෙරති නලේ රුකුචි මන්ද මූලේ කියලා මෙන්න මේ විදිහට විනය නිදාණය දේශනා කළා. ස්වාමීන් වහන්සේ ඒ විනය නිදාණය දේශනා කරනවත් එක්කම අහස ශබ්ද කරන්න පටන් ගත්තා. මේකෙදි මේ මහාවීරවන් විරවි කියන කතාව විස්තර කරනවා. මෙතනදී මේ දැන් වහින්න ලකුණු එහෙම තිබිලා ගෙරෙව්වා නෙවෙයි. ඒකෙදි කියනවා දැන් එහෙම ගෙරෙව්වා නම් ඒක ඉතින් ආශ්චර්යකුත් නෙවෙයිනේ. එතනද කියන්නේ මේක විරහිතස්ස නිම්මලස්ස ඒව ආකාසස්ස විරවි තත්තා කියලා කියනවා. දැන් වලාකුළුමකුත් නැහැ. එහෙම තියෙද්දි අහසේ ගිගුරුම් හඬ ඒ වගේ මේක ගර්ජන ඇති වුණා කියන එකයි උන් කියන්නේ. ඒත් එක්කම විදුලි එළි නික්මුණා. දේවතාවෝ සාදුකාර දුන්නා. මහ පොළොව දිය කෙලවර කරලා උදක කම්පණය මේ පොළොව කම්පණයක් නැත්නම් භූමි චලනයක් සිද්ධ වුණා. ඉන්න කාසනී මුල් පිහිටගත්තා ලංකාවේ කියලා වගේ නේද? එහෙම කියමින් පොළොව කම්පණයක් සිද්ධ වුණා. මේ විදිහට නොඑක් ප්‍රාතිහාර්ය පවතින කල්හි ආයුෂ්මත් අරිට්ට මහරහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ 68ක් වූ මහරහතන් වහන්සේලා විසිනුත් අනෙක් 68 දහසක් භික්ෂුන් වහන්සේලා විසිනුත් පිරිවරණ ලදුව වක් පුරපොහොය දවසේ ථූපාරාම විහාර මැද්දේ භාග්‍යතුන් වහන්සේගේ කරුණා ගුණය ප්‍රකට කරවන්නා වූ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරන භික්ෂුන් වහන්සේලාගේ කාය වාක් ක්ලේශ දුරු කරන්නා වූ විනය පිටකයේ දේශනා කළා. මෙතනදිත් ඒ කතාවත් පොඩ්ඩක් බලා ගන්න ඕන. එතකොට මේ මොන දවසකදීද කවද දවසකදීද මේ ශාසනය පිහිටගත්තේ? මොන වගේ දවසකද? මොන පොයේ දවසකද? වක්පුර පොයේ දවසේ. يعني දැන් කාලේ අපි පවාරණය කරන්නේ. එතකොට ඒ පවාරණ දවස. එතකොට ඒ දවසේදී තමයි ශාසනය ලංකාවේ පිහිටගත්තු දවස. ඒවත් ඉතින් මතක තියාගන්න එක හොඳයි සඳහනක් කරලා නේද? විශේෂ අවස්ථාවක්. ඊළඟ අවුරුද්ද පළවෙනි වසරේ ඉන්නේ දෙවෙනි අවුරුද්දේ. ඒක ගැනත් විස්තර කෙරෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ගැන විස්තර සඳහන් කරද්දී ඉස්සරහට ඉගෙන කියවෙනවා. මහමිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරද්දී ස්වාමීන් වහන්සේට වස් 12යි. ඒක ගැන කියවෙනවා. එත්ත මහා මහින්දත් තේරෝ ද්වාදස වස්සිකෝ හුත්වා තම්බුකානි දීපං සම්පත්තෝ. තත්ථ දේවස්සානි වසිත්වා විනයම් අතිට්ඨවේති. ද්වාසට්ටි වස්සිකෝ හුත්වා පරිනිබ්බුතෝ කියලා විස්තර කරනවා. ඒකට ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරද්දී ස්වාමීන් වහන්සේට වස් 12යි. ලංකාවේ අවුරුදු දෙකක් වැඩ ඉඳලා ලංකාවේ විනය පිටෙව්වා. ඒකට මේ විනය සංගායනාව සිද්ධ වෙද්දී ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරලා අවුරුදු දෙකයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට වස් 62ක් වෙන කාලෙදී පිරිනිවුණා කියලායි කියලා තියෙන්නේ. අවුරුදු වයස නම් 82ක් විතර වගේ 81ක් 2ක් වගේ වයසින් තමයි ස්වාමීන් වහන්සේ පිරිනිවිලා තියෙන්නේ. ඒකට ලංකාවේ අවුරුදු 50ක් විතර වගේ කාලයක් වැඩ ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ. කොට මේ කියන්නේ ලංකාවට වැඩම කරපු අවුරුද්දෙම නෙවෙයි ඊළඟ අවුරුද්දේ පප්පුර පොය දවස ගැනයි මේ කියන්නේ. ඊට පස්සේ කොහෙදද මේ සිදුවීම වුනේ? ලංකාවේ විනය පිහිටාගෙන තිබු බොහොම විශේෂ තැන් මේවා. ඒ නිසා මතක තියා ඕ ථූපාරාමී. ඒකට මෙතන සත්තු කරුණාගුණ පරිදීපකම් කියලා වචනයක් කියුවා. ඒකේ තේරුම මොකක්ද? දැන් මේ විනය පිටකයට විශේෂණයක් කියන්නේ. ශාස්ත්‍රුන් වහන්සේගේ කරුණා ගුණය ප්‍රකට කරන දේශනාව තමයි විනය පිටකය. හේතුව විදියට කියන්නේ දැන් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥා ගුණය ප්‍රකට කරන පිටකය තමයි අභිධර්ම පිටකය. භාග්‍යතුන් වහන්සේ මේ අපාගත වෙන්න ඉන්න පිරිසගේ ඒ අපායෙන් මිදෙන්න, ඒ වගේම මේ වැරදි වැඩ කරලා නරක තත්ත්වයට පත් වෙන්න ඉන්නවා නම් යම් කෙනෙක්, ඒ කෙනාවේ වරදින් වළක්වලා සුගති මාර්ගයට, නිවන් මාර්ගයට යොමු කරන්න කරපු දේශනා තමයි විනය දේශනා කියලා කියන්නේ. ඒකට ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ කරුණාව මූලික කරගෙනම තමයි තව කෙනෙක්ට මේ විදිහට ශික්ෂාපදයක් පනවන්නේ. තව කෙනෙක්ට වැරද්දක් පෙන්වලා දෙන්නේ එතකොට ඒ මහා කරුණාවෙන් යුක්තවමයි. අන්න ඒ නිසා ඒ කරුණා ගුණය තමයි විනය පිටකයේ පුරාවටම ප්‍රකටව අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ සත්ව කරුණා ගුණ පරිදීපකම්. ශාස්ත්‍රුන් වහන්සේගේ කරුණා ගුණය ප්‍රකට කරවන්නා වූ විනය පිටකය කියලා. එතකොට අනුසිට්ඨ කරානම් කාය කම්ම වචී කම්ම විපන්දිත විනයනම් විනය පිටකම් කියලා තවත් විශේෂණයක් කියනවා. මෙතන අනුසිට්ඨ කරානම් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව පිළිපදින්න උන්ගේ කියන එකයි. එතකොට අනුසිට්ඨ කියලා කියන්නේ අනුශාසනාව කියන එකයි. ඒක විස්තර කරන්නේ අනුශාසනී කරානම්. එතකොට මනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට යම් කෙනෙක් පිළිපදිනවා නම් ඒ පිළිපදින අයගේ කාය ద్వාරේ හෝ වේවා වාග් ద్వාරේ හෝ වේවා යම් කෙලෙස් උපදිනවද, කෙලෙස් නිසා ඇතිවෙන සෙලවීම් කම්පා වීම් තියෙනවද, අන්න ඒවා දුරු කරන්න හේතු වෙන දේශනාව තමයි විනය දේශනාව කියලා කියන්නේ. එතකොට කාය වාග් දොරටු දෙක සංවර කරන්න තියෙන දේශනාවනේ විනය කියලා කියන්නේ. සීලය කියලා කියන්නේ කාය වචන දෙක හික්මවීම සඳහා තමයි. එතකොට මේ සීලය තියෙන්නේ. එතකොට සීලය මුල් කරගෙන කරපු දේශනාවයි විනය දේශනාව කියන්නේ. එතකොට කාය වචන කාය වාග් ద్వාරවලින් ඇතිවෙන කෙලෙස් නිසා චිත්තසංතානයේ කෙලවෙන ගතියක්, කම්පා වෙන ගතියක් වෙනවා නම් අන්න ඒ තත්ත්ව දුරු කරන්න හේතු වෙන දේශනාව තමයි විනය දේශනාව කියලා කියන්නේ. එතකොට අන්න ඒ විනය දේශනාව ස්වාමීන් වහන්සේ දේශනා කළා. කවුද? අරිත්ත මහ රහතන් වහන්සේ. ඒ විදිහට දේශනා කරලත් ආයුෂ ඇතිතාක් වැඩ ඉඳලා බොහෝ දිනාට ධර්මය උගන්වලා බොහෝ දිනෙකුගේ හදෙහි හදවතෙහි පිහිටුවලා අනුපාදිසීස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන්. මෙතන මේ හදයේ පතිත්ථාපිත්වා කියන්නේ තේරුම මොකක්ද? මේ කියන්නේ මෙතනින් අදහස් කරන්නේ නම් දැන් නිකම් අපි ඉගැන්නුවාට ඒක කෙනෙකුගේ හිතේ පිහිටනව නෙවෙයි. ඒක මේක මනවින් දරාගත්තු අපි අර කලින් කතා කරගෙන ආවේ විනේදරින්ගේ ලක්ෂණ ගැන කියද්දි නේද? නිවැරදිව එතකොට මේක පිහිටගත්තා වෙන්නේ අර ලජ්ජී ධර්මාදී පිහිටාගෙන මෙන්න මේ විනය පිහිටාගත්තු. අන්න ඒ විදිහට ඉතින් අපතරම ඒ කාලේදී බොහෝ දිනක් මගපල්ලාදී රහත් උතුමන් වහන්සේලා එතකොට ඒ වගේ උතුමන් වහන්සේලාට ධර්මය උගන්වලා දොර කටපාඩම් නෙවෙයි මේ කාලේ දරාගත්තේ. එතකොට අන්න ඒ විදිහට කටපාඩම් හිටින විදිහට ධර්මය බොහෝ දෙනෙකුට ඉගැන්වුවා කියන එකයි අර්ථය. ඊට පස්සේ එතන ඉඳන් ඉතිරි කොටස කාටද තියෙන්නේ දන්නේ? හරි කිව්වා. ඒ අතරේ කවුද? කිම්? ටිකක් ඇහෙනවා අඩුයි. අපේ කන් එහෙමත් දැන් දුර්වල වෙලාද පොඩි නේද? වයසයි දැන් ටිකක් ඒ වගේ තැන්වල සද්දෙට කතා කළාට කමන්නේ අර අනම්මනම් කතා කරන වෙලාවට නම් ඒ වෙලාවට ඉතින් මේ කෙමීට කතා කළාට කමන්නේ මේ වගේ එකක් කියද්දි අපි ටිකක් සද්දෙට කියමු නේද? ඒ කෙමින් වුණත් ඒ වගේ කතා කරන්න හොඳ නෑ මේ ඉතින්.
සමාගම අපිට මහා තේරා ප්‍රත්‍යේක ගණිනෝ සබ්බේ නන්දනාගත සාවක පසුන් සමාදමි සමාදපා පසුන්නේ සමාදමි සමාදමි සමාදපා යතිවා මහා මහින්දා සමුදා දේවෝ
පච්චේක ගනිනු වෙන වෙනම ඝනාචාර්ය වූ ධම්ම රාජස්ස ශාවකා දුරග්ගාහ වූ පියගෙන විස්තර ඉස්සරහට කියන්න කියාගෙන යමු. සබ්බේ අට්ඨසට්ටි මහා තේරා සමාග අපි ඊළඟ ඊට ගත්තොත් ලේසි සමාගතා කියන එකෙන් උතනින් ඉවර කරන්න ඕක. සමාගතා ප්‍රසු සේක
වීනාස්වා
ඒ දෙක එකටත් අර්ථ කියන්න පුළුවන්. වශී ප්‍රාප්ත වූ ත්‍රිවිද්‍යා ඇත්තා වූ උත්තමත්තං අභිඥාය කියන එකයි. ඒ කියන්නේ අර්හත්වය සාක්ෂාත් කළා වූ සාක්ෂාත් කොට එතන මහේසයෝ කියන පදයෙන් පටන් ගත්තා නම් හොඳයි. මේ පොළොවේ ඉදිරි මේ පොළොව ඒක මෙහෙම කි ආලෝකං දස්සීත්වාන එහෙමම කිවනම් හරි
ආලෝකං දස්සීත්වාන
ප්‍රඥා ආලෝකය දක්වා ඉමං මහින් ඕභාසෙත්වා
අත්ථන්දෝ
වේ යලි
කුවා
ඉනි සම්මින් දෙවි ඔව්
ගැබරි ගැබරි
පරිණිවුන් විශේෂණ පදේ විශේෂණ පදේ ඒක මුලින්ම කියවනම් හරි වෙන වෙනම ඝනාචාර්ය වූ කියන එක. එතකොට මේ අට්ඨසට්ටි මහා තේරා කියන පදයට විශේෂණ පදයක්. පච්චේක ගණිනෝ ධම්මරාජස්ස ශාවකා දුරග්ගාහ සබ්බේ අට්ඨසට්ටි මහා තේරා සමාගතා කියලයි එතකොට වාක්‍ය පිළියෙට එන්නේ මුල් කොටස. එතකොට ඊටිකේ අර්ථ මෙතන මේ විස්තර කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ මහරහතන් වහන්සේලා 68 දිනක් ප්‍රධානව වැඩ සිටියා. ඒකයි මේ කියන්නේ පච්චේක ගණිනෝ දුරග්ගාහ සබ්බේ අට්ඨසට්ටි මහා තේරා. එතකොට ප්‍රධාන වූ එතකොට දුරග්ගාහ කියලා කියන්නේ ප්‍රධාන කියන එකයි අර්ථය. ප්‍රධාන වූ මහරහතන් වහන්සේලා 68 නමක් වැඩ සිටියා. ඒ ස්වාමීන් වහන්සේලා ගැනමයි ඊට පස්සේ අර විස්තරෙත් කරන්නේ. සීනාශ්‍රව වූ වශී ප්‍රාප්ත ත්‍රිවිද්‍යා ඇත්තා වූ. මොනවද ත්‍රිවිද්‍යා කියන්නේ? ආස්වාක්ෂය කරිනා. ඒතර මේ කියන ත්‍රිවිද්‍යාව විතරක් නෙවෙයි. ඉතින් මෙතන ස්වාමීන් වහන්සේ අවිඥා සියලු අවිඥා වලින් යුක්තයි, ෂඩ් අවිඥා වලින් යුක්තයි. ඒ අතරින් ත්‍රිවිද්‍යාව කියන ටික විශේෂයෙන් පෙන්නනවානේ. ෂඩ් අවිඥා අතරිනොත් ත්‍රිවිද්‍යාව කියන ඥාන විශේෂයෙන් පෙන්නනවා. ඒතර මේ වශී ප්‍රාප්ත ත්‍රිවිද්‍යාව ඇත්තාවු ඉද්දි කෝවිදා කියලා කියන්නේ ඉර්ධි විෂයෙහි දක්ෂ වූ උත්තමත්තං අභිඥාය. උත්තමාර්ථය කියලා කියන්නේ අරහත්ත්වයට කියන නමක්. ඒකට අරහත්ත්වය සාක්ෂාත් කොට රාජිනෝ අනුසාසින්සු රජතුමාට අනුශාසනා කළ තේක කියන එකයි. ඊට පස්සේ ඊළඟ එකෙත් කත්රූපදේ වෙන්නේ ඊළඟ වාක්‍යෙත් මහේසයෝ කියන වචනේ. මුලින් මේක ගත්තොත් හොඳයි. ඒකට මහේසයෝ මහා ඉසයෝ කියන එකයි. මහේසයෝ වෙන්නේ මහා ඉර්ෂීන් වහන්සේලා, තිරහතන් වහන්සේලාට කියන නම. ඒකට ඒ මහරහතන් වහන්සේලා ආලෝකං දස්සීත්වාන. මෙතන ආලෝකං කියන්නේ එක්ගෙන විතර කරන්නේ ඥානාලෝකං. මේ මහ පොළොවේ ඥානාලෝකය දක්වලා ඉමං මහින් ඕභාසිත්වා මේ පොළොව බබලුවා. අග්ගි කන්දා ඉව ජලිත්වා හරියට ගිනි කඳන් වගේ බැබලමින් වැඩ ඉඳලා. පරිනිබ්බින්සු පිරිනිවුණු සේක කියන එකයි තේරුම. පොඩ්ඩක් එක නමකට බලන්න බැරි වුණා. අර්ථය නම් එකයි. අර්ථය එකයි කියලා තේරෙන්නේ. බලන්න ඕනේ එහෙම පද දෙකම යෙදිලා තියෙනවද දේශනාවේ කියන එක. සමහර තැන් පරිනිබ්බා ඉන්සු කියලා තමයි ඇතැම් පොත් කර තියෙන්නේ. ඒකට පරිනිබ්බින්සු කියලාත් පදයක් හදාගන්න පුළුවන්. ඉතිරි කොටස කාටද කියමු. එයාස් මට වෙන කොටසක් කියලා නැහැ. නෑ ඉතින් යට කොටස මං හිතන්නේ ආයස් මට කිව්වේ. ඔව් බෙදා ගන්න කියලා දුන්නේ ආයස් මට දෙන්නට මං හිතන්නේ. ඊට යටේ ඉතින් මේ කොටසෙන් පහළ කොටස නෙමෙයිද? කවන්නේ කොහොම හරි. කොහොමරි කමන්නේ ආත්ම බලාගෙන නම් ඊට පහල කොටසකුත් බලලා නැද්ද? පහල පොඩ්ඩක් කියන්න.
අන්දේ වාසිකා සිස්සදන්ත කාලසමන සීලසමනා දේවච මහා අරිත තේරස්ස අන්දේ වාසිකා අන්දේ වාසිකාන අන්දේ වාසිකා චාති එවම් පුද්දේ ජනකප්පකාරා ආචර්ය පරම්පරා විමං විනේ පිටගන් යාව අචතනා ආයසු ඒසම් පරිනිබ්බානතෝ උන්මහත්සේලාගේ පෙරවිදීමෙන් අපර භාගී පසුකාලයේ ඒසම් තේරාන අන්‍යේති අන්‍ය වාදිකා ඒ දරුන් මහත්සේලාගේ අන්‍ය වූ
අන්‍යෝ මෙහෙම ගන්න. තේසං තේරාණං අන්තේ වාසිකා
තේසං තේරාණං අන්තේ වාසිකා ඒ දරුන් මහත්සේලාගේ අදැසි
වූ අන්‍යේපි
අන්‍යේති
අන්‍ය වූද
අන්‍ය වූද
මහා අරිට්ඨ තේරස් අන්තේ වාසිකා
මහා අරිට්ඨ තේරස් අන්තේ වාසිකා මහා අරිට්ඨ දරුන් මහත්සේගේ අතරසි
ඌ
අතරසි ඌ ඉස්සදත්ත කාලසමන දීඝසමනාදයෝච ඉස්සදත්ත කාලසමන දීඝසමන ආදී ඌද ආදී ඌ
රහතන් වහන්සේලාද
රහතන් වහන්සේලාද අන්තේවාසිකාන අන්තේවාසිකා චාති අතරසියන්ගේ අතරසියන් වහන්සේලාගේ අතරසි ඕදැති එවම් පුද්දේ බුද්ධප්පකාරා ආචර්ය පරම්පරා මෙසේ පෙර යු අයුලති ආචර්ය පරම්පරා විසින් එම නිබං විනේ පිටකන් යාව අචිතනාමානියොස්සු
විසින් ඉන්නේ නැ මේක උක්ත පදේ ආචාර්ය පරම්පරාව
ආචාර්ය පරම්පරාව නිබං විනේ පිටකන් යාව අචිතනාමානියොස්සු මේ විනේ පිටකයේ යාව අචිතන අදාරපා ජෙනරල් ලදි
ලදි කියලා ගන්න බෑ නේද කතුන් කාරක වාක්‍ය ඔව් රැගෙන ආසේක ඒ ටික අපි ඉක්මනට බලාගෙන යමු නේද? එතකොට දැන් මේ අපි මතක් කරගෙන ගියේ අර මහරහතන් වහන්සේලා 68 නමක් ගැනයි. එතකොට මේ මහරහතන් වහන්සේලා 68 නම මිහිඳු මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස. ඒකයි කිව්වේ අර තේසන් තීරාණං අන්තේවාස්කා කියලා කියන්නේ මහා මහින්දත් තීර ප්‍රමුඛාණං තීරාණං කියලා මෙතන කියන. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ මේ මහරහතන් වහන්සේලාත් ඒ වගේම මහා අරික්ත මහරහතන් වහන්සේගේ අතවැසියෝ වුණ තිස්සදත්ත කාලසුමන දීර්ඝසුමන කියන මේ මහරහතන් වහන්සේලා ඒ වගේම මේ අතවැසි භික්ෂූන් වහන්සේලාගේ අතවැසි ස්වාමින් වහන්සේලා මෙන්න මේ ක්‍රමයට ආචාර්ය පරම්පරාවෙන් මෙන්න මේ විනය පිටකය මේ කාලය දක්වා රැගෙන ආවා කියලා කියනවා. එතකොට මේක කෙටියෙන්ම කියන්නේ එතකොට මේ විනය පිටකය රැකගෙන ආවේ මෙන්න මේ විදියට ආපු ඒ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් කියන එකයි. අන්න ඒ කතාව තමයි කිව්වේ තතිය සංඝහතෝ පන උද්ධම්. අන්න ඒ කාරණාව කිව්වේ මේ විදියට පරම්පරාවෙන් විනය පිටකය දරාගෙන පැමිණියා කියන කාරණාව කියන්නයි. කොහෙද මේ කාරණාව කිව්වේ? එහෙම එකක් කිව්වද? ඒක අපි පරිවර්තනය කළේ නැහැ. ඇයි? අපි කලින් පරිවර්තනය කරපු නිසා ආයෙ පරිවර්තනය කරේ නැත්තේ. එහෙම එකක් කිව්වා වගේවත් මතක නැන්ද? හොඳයි නේද? කියමු බලන්න කොහෙද කිව්වේ කියලා. තියෙනවද? කොහෙද? අනිත් බලපු අය කියන්න එපාද? එහෙම එකක් නිකන් මතකයිද එහෙම එකක් කිව්වා වගේවත්? 35 වෙනි පිටුවේ අගම පේනවා නේද? අන්තිම ඡේදේ 35 පිටුවේ අන්තිම තතිය සංඝාතෝ පන උද්ධං කියලා ඒක ඉවර වෙනකන් තියෙන්නේ. පැහැදිලි ඇති. එතකොට මෙන්න මේ විදිහට අපි මතක් කළේ මෙන්න මේ රහත් පරම්පරාව ගැනයි කියන එකයි තේරුම. ඒකට ඒකනේ එදා අපි කතා කරගෙන ගියානේ ඒ යථාහු පෞරාණා කියන අර 36 පිටුවේ මේ ත්‍රිපිටකයේ දරාගෙන ආපු රහත් පරම්පරාව ගැන ඒ නම් සඳහනක් තියෙනවනේ. අන්න ඊට කලින් මේ කතාව කියන්නේ මේ විදියට පරම්පරාවෙන් අපිට මේ ත්‍රිපිටක ධර්මය කටපාඩමින් රැගෙන ආවා කියන එක. හරි ඊළඟ ටික එතන ඉඳන් එහා එක කියමු බලන්න. හරි ඔය එක තමයි දුන්නේ. ඔය දැන් බලලා නැද්ද කවුරුත් එහෙම බැලුවේ නැද්ද? අස්ම බලන්න. හරි එහෙනම් කවුරු බලපු කවුරු කරනවා කියලා.
අත පදිපිතන්ති යේසම් පාලිතෝච අත්තෝච අනුමනවත්ත සීති මණිකටේ පස්පිත්ත තේලමිව දීසකම්පින බග්ගරතු හේවරෝපේතු අදමස්ස සතිග්ගති කිතිමන්තේසු ලජ්ජීසු කුප්පුච්චකේසු සික්ඛාකාමේසු පුද්ගලයේසු පතිචිතං වේදබ්බං කත පතිචිතං ඉති කොතැන දිවිතියේ දැයි යන මේට යේසං යමිකුට ආලිතෝච මෙලවශයෙන්ද අතතෝච අර්ථවශයෙන්ද අනුවන වත්තති නොඩුව පවතීද මණිකටේ පක්කිත්තං තේලං කිව ඊතකම්පින පග්‍රති මැණික් කලෙහි පක්කිත තේලං ඉව බහාලන් ලද තෙල්මින් ඊතකම්පින පග්‍රති බිලිවකදු නොවගිරෙයිද ඒව රූපේසු මෙබඳු අදිමන්ත සතිමන්තේසු සතිමන්තු ගතිමන්තේසු ගතිමන්තු ත්‍රිමන්තේසු ත්‍රිමන්තු ලජ්ජීසු ලජ්ජී කුකුච්චකේසු කුකුස් කරන්නා වූ සික්ඛාකාමේසු සික්ඛාවන්හි කැමැත්තා වූ කුකලේසු භික්ෂුන් වහන්සේලා කෙරෙහි පතිච්චිතං ඉති පිහිටියේ යැයි වෙන් සම්බන්ධ සිවිය තස්මා විනය පතිත්ථාපනත්තං විනය පරියත්‍යා ආනිසංසං කල්ලක්කේතුවා සික්ඛාකාමේන භික්ඛුනා විනයෝ පරියාපනිතබ්බෝ තස්මා එහි විනය පතිත්ථාපනත්තං විනය පිහිටවීම පිණිස විනය පරියත්‍යා ආනිසංසං කල්ලක්කේතුවා විනය පරියත්‍යෙහි ආනිසංස කලකා සික්ඛාකාමේන භික්ඛුනා ශික්ෂාවන් ශික්ෂාවෙහි කැමතිවන්නා වූ භික්ඛුව විසින් විනයෝ පරියාපනිතබ්බෝ විනය උගිනිය ඉබ්‍රිය සත්‍රායන් විනය පරියත්‍ය ආනිසංසෝ සත්‍ර මේ අයන් මේ සත්‍රෙහි විනය පරියත්‍ය ආනිසංසෝ විනය හැදෑරීමෙහි ආනිසංසයි විනය පරියත්‍ය කුසලෝහි කුක්කලෝ සාසනීය පටිගත සද්ධානං කුලකුත්තානං මාතා පුදුත්තානියෝ හෝති විනය පරියත්‍ය කුසලෝ කුක්කලෝ විනය පරියත්‍ය දක්ෂ වූ භික්ෂු දෙම සාසනීය පටිලද්ද සද්ධානං කුලපුත්තානං සාසනීය ලබලද ශ්‍රද්ධාව ඇති කුලපුත්‍රයන්ට මාපිතුට්ටහනියෝ හෝතේ මවපිතු මවපිය ස්ථානය ඇත්තේ වේ තදා යත්තාහි නේතම් පබ්බජ්ජ උපසම්පදා වත්තානුවත්ත පටිපත්ති ආචාර ගෝචර කුසලතා නේතම් ඒ කුලපුත්‍රයන්ගේ පබ්බජ්ජාච පැවිද්දද උපසම්පදාච උපසම්පදාවද වත්තානුවත්ත ප්‍රතිපත්ති වත් අනුවත් ප්‍රතිපත්ති ආචර ගෝචර කුසලතා ආචර ගෝචර කුසලතාවද
තදායත්තාහි
ඒ විනේදත් භික්ෂුන් අයත් දැමිනි අපිටත් විනය පරියත්තං නිස්සාය අත්තනෝ සීලංකන්දෝ සුකුත්තෝ හෝති සුරක්කිතෝ කුක්කුච්ච පතකානං පටිසරණං හෝති අපිට එතකුදු අත්ත විනය පරියත්තෙන් නිස්සාය ඒ විනයදත් භික්ෂුවගේ විනය පරියත්තිය හේතු කොටගෙන අත්තනෝ සීලංකන්දෝ සුකුත්තෝ හෝති සුරක්කිතෝ තමාගේ සීලස්කන්ධය සුකුත්තෝ මනාලෙස රැකුණේ වෙයි සුකුත්තෝ මනාලෙස රැකුණේ වෙයි සුරක්ෂිතෝ මනාලෙස සුරක්ෂා වූයේ වෙයි කුක්කුච්චපකතානම් පටිසරණං හෝති කුකුස් කරන්නා වූ භික්ෂුවන්ට පිළිසරණ ඇත්තේ වෙයි විසරදෝ සංගමජ්ජේ හෝහරති සංගමජ්ජේ සංඥා මෙද විසරදෝ හෝහරති විසරදයයි විහාරකේ
විසරදව
විවහාරකේ පච්චත්තිකේ සහ ධම්මේන සුනිග්ගහිතං නිග්ගහාති පච්චත්තිකේ සාසන පතමිතුරවන්ට සහ ධම්මේන කරුණ සහිත වචනෙන් සුනිග්ගහිතං නිග්ගහාති දැඩිව නිග්‍රහ කරයි සද්ධම්මං ඉදියා පටිපන්නං හෝති සද්ධර්මයේ ස්ථිතිය පිණිස පිළිපන්නේ වේ තේනාහ භගවා පංචමේ වික්කවේ ආනිසංසා විනේදරේ පුද්ගලේ අත්තනෝ සීලකන්දෝ සුකුත්තෝ හෝති සුරක්කිතෝ පෙය්‍යාලං සද්ධම්මං ඉදියා පටිපන්නෝ හෝති කිපි යැයි භාගතුන් වහන්සේ විසින් එහෙයි වදාරන ලදී යේ චාපි සංවර මූලකා කුසල ධම්මා උත්තා භගවතා විනීතරෝ පුංගලෝ තේසං සහායාදෝ විනී මූල කත්තා තේසං ධම්මාන
මේ හැරි ඉඳන් නම් මං හිතන්නේ අර ආශ්‍රිතේ දිරානන්ද තතනි නන්ද ඉවරයි ඒ ටිකත් අපි සම්බන්ධ නම් ඊළඟ එක තමයි තමා කියන්නේ. හරි ඒ ටික අපි දැනට කියපු ටික එහෙනම් කතා කරලා ඉමුයි. අපිට ඒ ටික එතනින් අවසන් වෙනවා. තොර කත්ත පතිට්ඨිතන්ති. දැන් මේ ප්‍රශ්නයක් අහනවා මේකට සම්බන්ධයි මොකද්ද මේ ප්‍රශ්නේත් එක්ක. මොකද්ද ඔය අහන්නේ? කොහෙද පිහිටා ගත්තේ කියලා කියනවා ප්‍රශ්නේ. මේකට හේතුව මොකද්ද කියන ප්‍රශ්නයක් අහන්න.
සාමාන්‍ය විනිහත් ප්‍රශ්නයක් අහන්න.
එimhe හේතුවක් තියෙනවද? තුන්වෙනි පිටුවට යමු බලන්න. තුන්වෙනි පිටුවේ එතනවලින්ම පටන් ගන්නවා. වුත්තං යේන යදා යස්මා ධාරිතං යේන චාබතං යත් පතිත්ථිතං චේතං මේතං වත්වා විදින් තතු කියලා ගතවතන යත් පතිත්ථිතං කියලා කියනවනේ. එතකොට මේ යත් පතිත්ථිතං කියන කතාවට උත්තරි ඒත් එක්කම එතන ඉඳන් ඔන්න ඕකේ විස්තරය ගැන දැන් ඒ පදයකින් එක තමයි දැන් කියාගෙන ආවේ බාහිර නිදාන වර්ණනාව කියලා. ওই පදයකින් එකේ අර්ථය දැන් කියාගෙන ඇවිල්ලා. එතකොට කොහෙද මේ විනය පිටකය පිහිටලා තියෙන්නේ? කවුරු විෂයෙහිද? කවුරු නිසාද මේ විනය පිටකය රැකිලා තියෙන්නේ? එන මෙන්න මේ විස්තරය තමයි දැන් කියන්න යන්නේ. ඒකට ප්‍රශ්නයක් තමයි දැන් මේ අහන්නේ. කොහෙද මේ විනය පිටකය එතකොට පිහිටාගන්නේ? කොට ඊට පස්සේ ඒකට උත්තරේ විදියට මතක් කරන්නේ යමුන්ට යේසං පාලිතෝච අත්තතෝච තිල වශයෙන්ුත් අර්ථ වශයෙන්ුත් අඩුවක් නැතිව යමුන්ට මේ විනය පවතිනවාද? හරියට මැණික් කලයක දාපු තෙල් වගේ වෙගිරෙන්නේ නැතිව රැකිලා තියනවාද? මෙබඳු ඒ වගේ හැකියාවක් තියෙන අදිමාත්‍ර සතියක් ගතිමත් භාවයක් දිතිමත් භාවයක් තියෙන ඒ ටික විතරක්මදි අපි ඒ ටිකත් පැහැදිලි කරගෙන මෙතන සතිමත් භාවය කියන එක ගැන විස්තර කරන්නේ බුද්ධ වචනය ඉගෙන ගන්න සහ දරා ගැනීමේ හැකියාව කියන නුවණට කියනවා සතිමන්ත කියලා. ඒක විස්තර කරන්නේ බුද්ධ වචනං උග්ගහෙත්වා ධාරණක සති සතිමන්ත කියන කී තේරුම. ඒකට ගති කියන වචනේ විස්තර කරන්නේ උග්ගන්හනක ගති පඤ්ඤා ගතිච ඒ වගේම තව විස්තර කරනවා සද්දත්ත විභාග ගහන ඥානං කියලා. එතකොට මේකේ ඒ විභාග වශයෙන් ඒ ශබ්ද අර්ථ ආදිය හොඳට දරා ගැනීම නුවණට තමයි කියන්නේ. දැන් නිකම්ම මේක කටපාඩම් කර ගැනීම විතරක් නෙවෙයි. එතකොට උග්‍රහණය ධාරණය විතරක් නෙවෙයි ඒ වගේ අර්ථත් සහිතවම දරා ගැනීම නුවණට ඒවා වෙන් කරලා පද වෙන් කරලා මේ පදවල අර්ථ මෙහිමයි මෙහිමයි කියලා ඒ විදිහට දරා ගැනීම නුවණට කියන නමක් තමයි ගති කියලා කියන්නේ. ගතිමන්ත කියලා කියන්නේ එතකොට ඒ වගේ හැකියාවක් තියෙනවා කියන අර්ථය. එතකොට නිකම්ම කටපාඩම් තිබුණත් මතයි. තෙලයි අටුවාවයි ඔක්කොම කටපාඩම් තිබුණත් දැන් මේ වචනයේ මෙතෙන්ට අදාළ අර්ථය මොකක්ද? මේ අවස්ථාවේ මේක කොහොමද විස්තර කරන්නේ? මේ විදිහට අන්නේ අර්ථ දැනගැනීමේ හැකියාවට කියනවා ගතිමත් භාවය. ඊට පස්සේ දිටි කියලා කියන්නේ ධෛර්යයට කියන නම. ඔව්. උග්ගන්හන වෙන විස්තර කරන්නේ බුද්ධ වචනං උග්ගන්හන වීරියං සජ්ජායන වීරියං ධාරණ වීරියං ච. ඒක වීරියට කියන නමක්. ධර්මයේ ඉගෙනීමේ දරා ගැනීමේ ඉතින් සජ්ජායනා කිරීම ආදී තවයක ඒ උදව් කිරීම ආදී ඒ සෑම විදියකටම තියෙන වීරියට කියන නම තමයි දිටි කියන්නේ. ඒකට මේ විදිහේ ඒ සතිමත් ගතිමත් දිටිමත් ස්වාමීන් වහන්සේලා විශේෂයේ තමයි මේ විනය පිටකය රැඳිලා තිබුණේ. රැකගෙන ඒ පිහිටලා තිබුණේ ඒ උතුමන් වහන්සේලා කෙරෙහි. මේකල බලන්න කොහේ හැකියාවල් තිබුණ නැත්නම් කොහොමද ත්‍රිපිටකය දරාගෙන ඉන්නේ? දැන් මේ කාලේ නම් පොත්වලගේ තියෙන නිසා අපි ඉතින් පොත්වල පිටින් හරි අනිත් අය එක්ක කතා කරනවා වගේනේ. දැන් මේ කාලේ ඉතන බලන්න. ඒකට මේ රහතන් ශ්‍රී උතුමන් වහන්සේලාගේ යුගයේදී මේ හැම එකක්ම Taman කටපාඩමින් දරාගෙන තියෙනවා. අපිට මේ හිතන බලන්න අර ඊයේ වැළඳුවේ මොනවද කියලා ඇහුවොත් ඒක කියන්න මතක නැති යෝගේ එක නේද? ඒක ඒ උතුමන් වහන්සේලා කරලා තියෙන දේ ගැන කිලේසි සුළුපටු දෙයක් නෙමෙයි. ඒකයි කියන්නේ දැන් අපිට මේ ඊයේ එක සමාන මතකයි කියමුකෝ. දැනට දවස් 3කට කලින් මොනවද වැළඳුවේ කියලා ඇහුවොත් තමාට එදාට වැළඳුවදවත් මතක නැහැ. ඒක නිසා හැමදාම වළඳන නිසා ඉදින් වැළඳුවා කියලා කියන්න පුළුවන්. කලාතුරකින් තනින් තන කරන වැඩක් ගැන හිම ඇහුවත් එහෙම අපිට ඒ දවසේ මේක කලාදුවක් මතක නෑ. ඉතින් එහෙම නෙවෙයි අර කුරාණයේ හිටපු රහතන් වහන්සේලා ගැන කියන්නේ අපිට මේ කියාගෙන යද්දිත් අහුවෙනවා ඉස්සරහටත් ඒ අර ත්‍රිපිටකේ දරාගෙන ආපු රහතන් වහන්සේලාගේ නම් පරම්පරාවෙත් කියවෙනවා දීඝභානක අභය ත්‍රිපිටක චූලාභය කියලා මහරහතන් වහන්සේලා දෙනමක් ගැන. ඒක ලංකාවේම පහළ වුණ ඒ රහතන් වහන්සේලා දෙනමක්. ඒ ස්වාමීන් වහන්සේලාව නම් විශේෂයෙන් කියවෙනවා ඒ සතිමත් රහතන් වහන්සේ ලංකාවේ වැඩ සිටිය සතිමත් රහතන් වහන්සේලාගේ නම් කියද්දී. ඒ ස්වාමීන් වහන්සේලා ගැන කියනවා ඒ දීඝභානක අභය කියන ස්වාමීන් වහන්සේගේ මතක ශක්තිය ගැන අහනවා. ස්වාමීන් වහන්සේ විස්තර කරනවා ස්වාමීන් වහන්සේට ඉපදිලා 9 වෙනි දවසේ ඉඳන් එදා වුණ සිදුවීමක් කියනවා. අම්මා ස්වාමීන් වහන්සේ දැන් පොඩීනේ, ඒ පොඩි දරුවව ඉඳින්න කියලා පාත් වෙනවා. ඒ වෙලාවේ අම්මගේ ඔළුවේ තිබුණු මල් ටිකක් ස්වාමීන් වහන්සේගේ ඇඟට වැටෙනවා. ඒ වෙලාවේ ටිකක් රිදීමක් ඇති වුණා කියනවා. එදා දවසේ වුණ ඒ සිද්ධියත් මතකයි කියනවා. එදා දවසේ ඉඳන් මේ වෙනකන් වුණ හැම දෙයක්ම අනුකිලිවිලින් කියන්න තරම් මතකයක් තියෙනවායි කියනවා. මේ වගේ අසාමාන්‍ය මතක ශක්තියක් තිබුණ උතුම තමයි උඩ මේ ත්‍රිපිටකේ දරාගෙන ආවේ. උඩ තව මේ ත්‍රිපිටකේ චූලාභය කියන රහතන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ කියන තෝ විදිහටම ඇහුවම ස්වාමීන් වහන්සේ කියනවා ඒ කාලේ අගනුවර අනුරාධපුරනේ උට ලක්ෂ ගණන් මිනිස්සු ඉන්න නගරේ ඒකේ දොරටු තුනක් වහලා එක දොරටුවකින් හැමෝවම උදේ පිටත් කරලා අරිනවා. පිටත් කරද්දි හැමෝගෙම නම අහනවා කවුරු හරි. නම අහනවා නම් දැන් ස්වාමීන් වහන්සේ එතන දොරටුවේ වැඩ ඉඳගෙන ඒ අයගේ නම මතක තියාගත්තොත් අර අය හවස ආපහු ඇතුළට එද්දි ওই ලක්ෂ ගණනක නම එක එක්කෙනාගේ මූණ බලලා නම කියන්න මතකයි කියන. ඒක හිතලා බලන්න අපිට මේ එදිනෙදා දකින්න මේ ආරන්නේ ඉන්න පිරිසගේ සමහර ලාවට නම කිව්ව මූණ දැක්කම තමයි නම මොකද්ද කියලා මතක් කරගන්න බෑ. ඒ තරම් අපේ හොඳයි මතක ශක්තිය මේක. ඒක නිසා ඉතින් ඒ වගේ අර ලක්ෂ ගණන් මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි ඉතින් ඒ වගේ ධර්මය ගැන ඉතින් ඒකට අහන්න දෙයක් නෑ. ඒ වගේ දේවල් දරා ගැනීමේ විශේෂ හැකියාවල් තිබුණු උතුමන් වහන්සේලා තමයි මේ ත්‍රිපිටකයේ මේ කාලේ ඒ කාලයක් දරාගෙන ආවේ. ඊට පස්සේ දැන් සමහරු කියනවානේ මේ පොත්වල නොලිය තිබුණා නම් සමහර විට ඒක අතකින් හොඳයි කියලා සමහරු කියලා තියෙනවා. ඒ කතාව කියන්නේ මේ කාරණාව නොදන්නකම නිසා. ඉතින් මේ කාලේ වෙද්දි පොත්වල නොලිය තිබුණා නම් ඇත්තටම දහමක් නැහැ. හේතුව දැන් මේ පොත්වල ලියන්නේ උතුමන් වහන්සේලා මේ නිකම්ම ආවට ගියාට නෙවෙයි. අනාගතයේ දිහා බලද්දී ඊට පස්සේ දකිනවා ඒ ගැන කියන්නේ හානින් දිස්වාන සත්තානං ওই විදිහ විස්තරයෙන් කියන්නේ අනාගතයේ සත්වයින්ගේ මේ ප්‍රඥාදී ඉන්ද්‍රියයන් දුර්වල වෙන බව දැකලා මේ මතක ශක්තිය ආදී අඩු වෙන බව දැකලා ඒ හානිය දැකලා පිරිහෙන බව දැකලා තමයි ඒ අනාගත පිරිසට කරුණාවෙන් මේක කටපාඩමින් දරාගෙන යන්න බෑ ඉදිරියේදී. ඒ නිසා මේ විදිහට ලියන්න ඕන කියලා ඒ රහතන් වහන්සේලා පොත්වල ලිව්වේ. එකනිසා ඉතින් ඒ වගේ විශේෂ හැකියාවක් තිබුණු උතුමන් වහන්සේලා හරහා තමයි මේ මුල් කාලේ ත්‍රිපිටකේ රැකිලා ආවේ. එහෙම නැතුව අපි වගේ හිටියනම් මේක ගේන්න වෙන්නෙම නැහැ. ඒකයි නේද? දැන් මේ පොත්වල තිබිලවත් මේ ටික දරාගන්නේ මේ ටිකේ පොතේ තියෙන අපි කටපාඩම් මේ ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමහර විට. අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් වල අර්ථය මතක නැතිකොට ඉතල බලන්න ගොනේ දැන් පාතිමෝක්ෂයේ තියෙන කොයිතරම් පොඩි ප්‍රමාණයක්ද ඒ ටික අපිට මතක නැතිකොට. එතකොට මේ මුළු ත්‍රිපිටකයම දරා ගන්නවා කියන එක ඉතින් ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා ඉතින් අපි උතුමන් වහන්සේට බොහෝම අපි නමස්කාරය කරන්න ඕන ඉතින් හදපතුලෙන්. එහෙම නැත්නම් ඉතින් අපිට මේ වෙද්දී දහමක් ඇත්තෙත් නැහැ, භාවනා මාර්ගයක් ඉතිරියක් ඉතිරි වෙන්නෙත් නැහැ, ඉතින් අපිට ප්‍රතිපදාවක් ඉතිරි වෙන්නෙත් නැහැ. ඉතින් කවුරු කවුරු හරි කියපු දෙයක් මෙහෙමයි මෙහෙමයි කියලා දෙයක් මතක පිරිසිදුව අපිට විශ්වාස කරන්න පුළුවන් විදිහ දහමක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් අපි බොහෝම යුතුමන් වහන්සේලාට නමස්කාර කරමු නේද. එතකොට ඒ විදිහේ හැකියාවල් ගැන කියලා ඊට පස්සේ තව ඒ දහම පැවතුන උතුමන් වහන්සේලාගේ ಗುಣ ටිකක් කියනවා. ලජ්ජීසු ලජ්ජී බව කියන. ඒක මෙතන ලජ්ජී කියන මේ අර්ථය විස්තර කරන්නේ පාප jigucchanaක ලක්ෂණාය ලජ්ජාය සමන්නාගතිය. තව පිළිකුල් කරන ලජ්ජාවෙන් යුක්ත වූ. මෙතන ලජ්ජාව කියන්නේ එහෙම නැතුව අර හොඳ දේවල් කරන්නත් ලැජ්ජාව වෙන්නේ සමහර නේද? එහෙම ලැජ්ජාව නෙවෙයි මේ කියන්නේ. ඒකට විලි ලැජ්ජාවක් නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ පාපයට තියෙන ලැජ්ජාව. ඒ විලි ලැජ්ජාව. ඒකත් තියෙන්නේ මොකද? ඒක විතරක් ඉන්නට මේ ධම දරාගෙන ලැබෙන්නේ නැහැ. එතකොට පාපේට ලැජ්ජාව තියෙනවා. අන්න ඒ භික්ෂුන් වහන්සේලාට තමයි ලජ්ජී භික්ෂුන් වහන්සේලා කියන්නේ. එතකොට පාපය පිළිකුල් කරන ලජ්ජාවෙන් යුක්ත වූ තුමන් වහන්සේලා කියන එකයි ලජ්ජී කෙනෙකුගේ තේරුම. එතකොට කුක්කුච්චකා කියන වචනයක් තියෙනවා. මේ කුක්කුච්චක කියන වචනේ තේරුම ඔබ ගැන පැහැදිලිව විස්තර කරනවා. අභිධර්මයේදී කුක්කුච්ච කියලා කියන්නේ චෛතසිකයක්නේ. කුක්කුච්චය අකුසල් හිතේ, ද්වේෂ හිතේ යෙදෙන චෛතසිකයක්. එතකොට මේ කුක්කේ කියන කුක්කුච්චය නෙවෙයි මෙතන කුක්කුච්චය කියලා කියන්නේ. ඒක ගැන පැහැදිලිව වෙනම කියනවා. අකුසල් කුක්කුච්චය සහ විනය කුක්කුච්චය කියලා වෙන් කරලම ওই දෙක විස්තර කරනවා. එතකොට විනය කුක්කුච්චය කියලා කියන්නේ අනුමත්තේසු වජ්ජේසු දෝෂ දස්සාවිතාය කප්පියා කප්පියන් නිස්සාය කුක්කුච්චකාරීසු කියලා මේ පදේ විස්තර කරන්නේ. අනුමාත්‍ර වරදෙහි දෝෂය දකින්නාවූ බැවින් කැප අකැපය නිසා කුකුස් කරන කියන එකයි අර්ථය. මෙතන කියන්නේ කුඩා වරදක් මහත් වරදක් විදිහට දකින්න. උපමාවකට කියන්නේ හරියට මහා මේ පොඩි අබෑටයක් වගේ වැරද්දක් මහමිරක් වගේ සලකන. දුකුලාවක් දුබ්බාතියක් දුබ්බාතිතයක් පරිදියක් වගේ සලකන කුකුස් කරන භික්ෂුන් වහන්සේලා. මෙතන මේ කුකුස් කරනවා කියන්නේ අර අනවශ්‍ය විදියට අකුසල් කුකුස නෙවෙයි. මෙතනදී Tamanta විනිශ්චයක් නැත්නම් ඒ තැන එක කරන්නේ නැහැ. අපි තමු උදාහරණයක් විදියට අපි හරියට දන්නේ නැහැ යම් දෙයක් තියෙනවා මේක පිළි අරන්ද නැද්ද කියලා අපිට සැකයි. මේක පිළි අරන්නේ ඇති Taman නැහැ කියලා වරඳන එක අන්න ඒක ලජ්ජී ස්වභාවය නෙවෙයි. අපිට ඒක විනිශ්චය නැත්නම් හරියට අපි ඒ තැනක හරියට විමසලා බලන්න ඕන මේක පිළි අරගෙනද නැද්ද. පිළි අරන් කියලා කවුරු හරි කියනවා නම් ආයේ සැක කරන්න ඕන කියන එක නෙවෙයි මේ කියන්නේ. දැන් කවුරු හරි කියනවා නම් මේක සවනත් පිළිගත්තා කියලා ඒක අපි ඒ සවනහන්සේව විශ්වාස කරගෙන ඒක කමන්නේ. ඒක ફોકસ කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැතුව ඕන අපි දන්නේම නැති තැනක් තියෙනවා. අපි අර තියෙන කම්මැලිකමට හරි මොනාට හරි මේ මේක පිළි අරන් අපි කියලා හරි මොනා හරි ඕන වලදනවා. අන්න ඒක තමයි අලජ්ජීකම. අපි ඒක ફોકસ නොකරන ගැතිය. කුක්කුච්චක ස්වභාවය නැති ගැතිය. ඒ නිසා අපි ඒ වගේ තැන්වල විමසන්න ඕන. එහෙදිනේ. හරි. එතකොට අන්න ඒ වගේ කුකුස් කරන භික්ෂුන් වහන්සේලා විශේෂයි තමයි ඒ උතුමන් වහන්සේලා වෙත තමයි මේ ධම රැකිලා තිබුණේ. එතකොට සික්ඛාකාමීසු ශික්ෂාවන් කැමති ඒකත් විස්තර කරනවා. අදි තීල අදි චිත්ත අදි පඤ්ඤා වතේන තිස්සෝ සික්ඛා කාමයමානීසු. ඉතින් කෙටියෙන් කිව්වොත් මේ තීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව වඩන්න කැමැත්ත තියෙන නිවන් දැකීමේ අරමුණ තියෙන උතුමන් වහන්සේලා වෙත තමයි මේ ත්‍රිපිටකය රැකිලා ආවේ. අන්න ඒ වගේ උතුමන් වහන්සේලා වෙත පැවතුණා කියලා දැනගන්න කියන එකයි කියන්නේ. ඊට පස්සේ තව විස්තරයක් කරනවා. ඒ නිසා විනය පිළිපීම පිණිස විනය පරියත්තියේ ආනිසංස සලකලා ශික්ෂා කැමැති භික්ෂුව විසින් විනය හැදෑරිය යුතුයි කියන කතාව කියන්නේ. එතකොට මේ විදිහට තව දුරටත් මේ විනය ශක්තිමත්ව පිහිටලා තියෙනවා. මේ විනය පිටකය ශක්තිමත්ව ලෝකයේ පිහිටන්නනම් ඒ වගේම මේ ශාසනය ශක්තිමත්ව පිහිටන්නනම් ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේ මේ විනය හදාරන්න ඕනේ. විනය නිසා හොඳට ඉගෙන ගන්න කියන කතාවයි මෙතන මතක් කරන්නේ. සත්‍රායම් විනය පරියත්තියා ආනිසංසෝ. ඔන්න එහෙමනම් විනය හැදෑරීමේ විනය දැනගැනීමේ ආනිසංස මේවායි කියලා මෙතන විස්තරයක් කියනවා. මෙන්න මේ ටිකක් සටහනක් දාලා තියාගන්න ඕන වැදගත් කාරණාවක්. මේ ධර්මය විනය ඉගෙනීමේ ඇති වටිනාකම මොකක්ද? මේ ගැන භාග්‍යතුන් වහන්සේ කොහේ හරි දේශනා කරලා තියෙනවාද? ඉස්සරහට ඒ සාධක පාඩියක් පෙන්නනවා. එතකොට මේ විනය හදාරපුවම මොකක්ද ඇති වෙන ලාභය? විනයත් විනේ පරියති කුසලෝ හි පුද්ගලෝ සාසනේ පටිලද්ද සද්ධානං කුල පුත්තානං මාතා පිතුට්ඨානියෝ හෝති. හරියට මේ විනය දැනගත්තු භික්ෂුන් වහන්සේ මේ සාසනයෙහි ශ්‍රද්ධාව ලැබපු කුල පුත්‍රයින්ට සාසනේ පැවිදි වෙන්න එන අයට උපසම්පදාව බලාපොරොත්තු වෙන සාමණේරයන් වහන්සේලාට මෞපිය තනතුරේ ඉන්න කෙනෙක් වෙනවා. මේ විනය හදාරපු විනය දන්න භික්ෂුව. හේතුව මොකක්ද? නේසම් පබ්බජ්ජා උපසම්පදා වත්තානුවත්ත පටිපත්ති ආචාර ගෝචර කුසලතා තදායත්තා. එතකොට මේ පැවිදි වෙන්න කැමති අයගේ පැවිද්ද, උපසම්පදා අපේක්ෂක පිරිසගේ උපසම්පදාව, ඒ වගේම වත් පිළිවෙත් වල හික්ම වීම, දැන් පිරිවෙස් මානත් ආදී පුරණ වත් තුනක්, ඒ වගේම ආචාර ගෝචර කුසලතාවය, තමන් පැවිද්දදී කොයි විදිහකද හැසිරෙන්න ඕන, මෙන්න මේ කියන දේවල් පිළිබඳව දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ විනය දන්න ගුරුවරයෙකුදී. ඒ නිසා මෙන්න මේ විනය පිළිබඳ දක්ෂ ස්වාමීන් වහන්සේ හරියට අර අනිත් ස්වාමීන් වහන්සේ අර අලුතෙන් පැවිදි විනායක උපසම්පදා අපේක්ෂක පිරිසට අම්මා තාත්තා වගේ. දැන් බලන්නකෝ අපේ සීමා විදි කර්ම වාක්‍ය කියන මේ මහතෙරුන් වහන්සේලා නිසා ඉතින් අපිට පැවිද්ද උපසම්පදාව ලැබුණේ. මේ උතුමන් වහන්සේලා නොහිටින්ද අපිට උපසම්පදාවක් නැහැ. ඒකට හිමනම් මේ උතුමන් වහන්සේලා අපේ අම්මලා තාත්තලා වගේ. මොකද අපිට පැවිද්ද ලැබුණේ, අපිට උපසම්පදාව ලැබුණේ ඒ උතුමන් වහන්සේලා නිසා. අන්න ඒ විදිහට ඒ උතුමන් වහන්සේලා මේ ධර්මය විනේ නොදැන හිටියනම් ඔක පිළිවෙලට කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අපිට උපසම්පදාව ගැනත් සැක ඇති වෙනවා, පැවිද්ද ගැනත් සැක ඇති වෙනවා. එතකොට එහෙම සැක ඇති නොවන විදිහට පිළිවෙලකට මේ විනය කර්මාදිය සිද්ධ කරලා පිරිසිදු පැවිද්දක් උපසම්පදාවක් අපිට ලැබුණේ අන්න ඒ විනය දැනගත්තු පැරණි අපේ ගුරුතුමන් වහන්සේලා නිසා. ඒ නිසා ඒ උතුමන් වහන්සේලා අපේ අම්මලා තාත්තලා වගේ. ඒ නිසා තමයි මේ කියන්නේ විනය දන්න භික්ෂුන් වහන්සේ හරියට ඒ පිරිසගේ අම්මලා තාත්තලා වගේ. ඒත් එකම තවත් විස්තරයක් කියනවා. ආචාර ගෝචර කුසලතා කියන පදයෙන් තව දීර්ඝ විස්තරයක් ගැන කියවෙනවා. එතකොට ඒ එතනදි විස්තර කරනවානේ වේලු දාන, මිච්ඡා ජීව, මේ විදිහේ අර අනිත් අයට අපි නොකල යුතු මිත්‍යා ආජීවයක් ගැන ධර්මයේ විස්තර කරනවානේ. එක්විසි අනේතන ගැන හැම විස්තර කරනවානේ. මේ ගැන විස්තර විසුද්ධි මග්ගයේ තියෙනවා. අපිට ඒ ඔක්කොම විස්තර කරන්න වෙලාවු මදි. එතකොට අන්න ඒ අනාචාරයන්ගෙන් වෙන් වෙලා භික්ෂුවක් නොකල යුතු වැරදි දිවි පැවැත්වීම ආදියෙන් වෙන් වෙලා කටයුතු කිරීමට තමයි කියන්නේ ආචාරය කියලා. එතකොට ගෝචරය කියලා කියන්නේ ඒකෙදිත් විස්තර කරන්නේ දස කතාවත්තු ආදී තමන්ගේ ඒ යහපත් අපි හැසිරිය යුතු තැන් තියෙනවා. එතකොට කෙටියෙම කිව්වොත් මේ ගැන ලොකු විස්තරයක් තියෙනවා. කෙටියෙම මතක් කරොත් අපි හැසිරිය යුතු තැන්. ඉතින් භික්ෂුවක් කළ යුත්තේ මොනවාද කියලා අපි තියෙනවනේ. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් හැසිරෙන්න ඕන. භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ ගෝචරය. මෙතන ගෝචර කියන වචනයත් විස්තර කරන්නේ ගාවෝ චරಂತಿ එත්තාති ගෝචරෝ කියලා නිරුක්තිය. ගවයෝ හැතිරෙන ගොදුරු විමට කියන නමක් තමයි ගෝචරය කියන්නේ. ඒතර ගෝචරය වගේ නිසා අපි මේ හැතිරිය යුතු තැනට අපි කියනවා ගෝචරෝ කියලා. ඒතර ගෝචරෝ වියාති ගෝචරෝ. ඒතර ගොදුරු බිම වගේ නිසා. ඒතර භික්ෂුවකගේ ගොදුරු බිම වෙන්න ඕන. දැන් සූත්‍රයේ විභාගයක මහදේශනා කරන සතර සතිපට්ඨානෙනේ ගෝචරේ භික්ඛවේ චරත. සකේ පෙත්ති කේවිතයි කියලා දේශනා කරන්නේ. තව භාග්‍යතුන් වහන්සේගේ ඒ විෂය එහෙම නැත්නම් අපේ පියතුමාගේ විෂය, අපේ පියතුමා ඒකට භාග්‍යතුන් වහන්සේ. ඒකට භාග්‍යතුන් වහන්සේගේ විෂය ඒ ගොදුරු බිම උනේ සතර සතිපට්ඨාන. ඒ නිසා සතර සතිපට්ඨානයන්ට කියන නමක් ගෝචරය කියන්නේ. ඒකට මෙන්න මේ කියන දේවල් ඒ කෙටියෙන් කිව්වොත් සියලු යහපත් ගුණධර්ම තමයි අපේ ගෝචරය වෙන්නේ. අපි අන්න ඒ සියලු යහපත් ගුණධර්මයන්ගේ පිළිදාගන්නේ අන්න අර ධර්ම විනය දන්න ගුරු ස්වාමීන් වහන්සේලා නිසා. ඒ නිසා ඒකයි මේ කිව්වේ ඒ හැකියාව අපිට ලැබුණේ අර ධර්ම විනය දැනගත්තු ස්වාමීන් වහන්සේලා නිසායි. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා අපිට මෞපිය තනතුරේ ඉන්නවා කියලා කිව්වේ ඒ නිසායි. ඒ වගේම මේ විනය හැදෑරීම නිසා තමන්ගේ සීලස්කන්ධය අත්තනෝ සීලස්කන්ධෝ සුගුත්තෝ හෝති සුරක්ෂිතෝ. තමන්ගේ සීලය හොඳින් ආරක්ෂා වෙනවා. දැන් අපි විනය දැනගත්තම අපේ සිල්පද කැඩෙන්නේ නැතුව අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. දැන් උදාහරණයකට අපි ඔන්න දන්නේ නැහැ කුටිකාර සිල්පද ඒ වගේ දේවල් නොදැන අචිත්තකවත් ඒකට මේ සිල්පද කැඩෙන්න පුළුවන්. අපි සිල්පදේ නොදැන වුණත් මෙහෙම දෙයක් තියෙනවායි කියලා නොදන්නවා වුණත් සිල්පදේ කැඩෙන්න පුළුවන්. අන්න ඒකට ඒ වගේ වෙන්න තියෙන අවස්ථා වලකිනවා අපි ධර්මය දැනගත්තම විනය දැනගත්තා. ඒ නිසා තමයි කිව්වේ තමන්ගේ සීලස්කන්ධය ආරක්ෂා වෙනවා මේ විදිහට විනය දැනගත්තම. ඒත් එක්කම කුක්කුච්ච පගතානම් පටිසරණං හෝති. කුක්කුච්ච පගත භික්ෂූන් වහන්සේලාට පිළිසරණක් වෙනවා, පිහිටක් වෙනවා. කවුද? මේ විනය දන්න භික්ෂූන් වහන්සේ. දැන් හිතලා බලන්න, දැන් ආශිතුන්ලා ධර්මය විනය ඉගෙන ගත්තම කවුරු හරි ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මට මෙහෙම සැකයක් තියෙනවා පළවෙනි සංඝාත්කයේ කියන්නේ. නේද? පළවෙනි පරාජය දෙවෙනි කියලා අපි කියන්නේ නේද? පළවෙනි කියන ඉච්ඡත් සැකෙන්න හේතු නැහැ. දෙවෙනි පරාජිතාව ගැන ඔන්න සැකයක් තියෙනවා කියලා මේ වගේ ඇවිල්ලා සැකයක් අහනවා. ඊට පස්සේ ඉතින් ඒ සැක දුරු කරලා එහෙම සැකයක් තියෙනවා ඉතින් ගන්න දෙයක් නැහැ එහෙමනම් කියන්න කියලා කියන්නේ. ඒවා විනිශ්චය කරන විදිහ අපි කලින්ම කතා කරානේ. ඒ තැනකදී බොහොම ඒ ඉස්සර හොඳට හොයලා බලලා කරන්න ඕන විදිහ. ඒ නිසා තමයි කලින් දවසේ අපි අර කතා කරේ නේද? කලින් දවසේ අර අග කොටසේදී ඒ ගැන හොඳට කතා කළා. එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා අහපු ගමන් එළවන්නේ එහෙම නැහැ. මේ තැනක බොහොම සාවධානව මේ ප්‍රශ්නේ අහලා ඒකට ධර්ම විනය අනුකූලව උත්තර දෙනවා. අන්න එහෙම උත්තර දීලා ඒ කුකුස් වලින් මැඩුණු භික්ෂුන් වහන්සේලාට පිළිසරණක් වෙනවා මේ ධර්ම විනය දන්න ස්වාමීන් වහන්සේ. ඊළඟ ආනිසංසය තමයි විසරදෝ සංගමජ්ජේවෝ හරති. විසරදව බය නැතිව, විසරදෝ කියන වචනේ අර්ථය විස්තර කරන්නේ බය සැක නැතිව කියන එකයි අර්ථය. බය සැක නැතිව සංගමෙද කතා කරන්න පුළුවන්. විසරදෝ සංගමජ්ජේවෝ හරති ඉති විගතෝ සාරදෝ භයං ඒතස්සාති විසරදෝ අභීසෝති අත්වෝ කියලා විස්තර කරන්නේ. එතකොට විගත වූ සාරද කියලා කියන්නේ බයට. එතකොට පහ වුණු බය ඇතිව, ඒ කියන්නේ බය නැතිව, නිර්භීතව, අභීතව කියලා කියන්නේ නේද? ඒ විදිහට සංගමෙන්ද කතා කරන්න පුළුවන්. ඇයි? තමන් ශික්ෂාපද කඩ කරගෙනත් නැහැ, තමන් හොඳට ධර්මයේ විනය දන්න නිසා කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට බය නැතිව උත්තරයක් දෙන්න පුළුවන්. මේක මෙහෙමත් වෙන්න පුළුවන් කියලා ඊට පස්සේ තොරතුරුනාස මෙහෙම වුණොත් එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒකට එහෙමනම් එහෙමත් වෙන්න පුළුවන් යටි වගේ එහෙම කියන්න දෙන්නේ නැහැ. අපිට හරියටම ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ සීලය සම්බන්ධ වුණත් තමන්ට ශක්තිමත්ව බය නැතුව ඉන්න පුළුවන්කම ලැබෙනවා මේ විදිහට ධර්මයේ විනය හරියට දැනගත්තම. පච්චත්තිකේ සහ ධම්මේන සුනිග්‍රහීතං නිග්ගණ්හාති. මෙතන පච්චත්තිකේ කියන එක දෙවිදියකට වෙන් කරනවා. පච්චත්තික කියන එකේ තේරුම සතුරෝ කියන එකයි, පස මිතුරෝ කියන එකයි. එතකොට ඒක වෙන් කරනවා ආත්ම පච්චත්තික, සාසන පච්චත්තික කියලා. ආත්ම පච්චත්තික කියන්නේ තමන්ගේ ජීවිතයට සතුරෝ, උනාය. මනුෂ්‍යය ගැන නෙවෙයි කතා කරන්නේ, සතුරු මනුෂ්‍යය එහෙම නෙවෙයි. තමන්ගේ මේ පැවිදි ජීවිතයට සතුරුකම් කරන්නේ කෙලෙස් ධර්ම. උතන්නේ කෙලෙස් ධර්ම ආත්ම පච්චත්තික කියලා කියනවා. සාසන පච්චත්තිකයි කියලා කියන්නේ මේ සාසනයට විරුද්ධව කටයුතු කරන පිරිත්. මේකෙදි කියන්නේ උදාහරණ විදියට අරිත්ත භික්ඛු, කණ්ඩක සාමණේර, වේසාලික වජිපුත්තකා, මහා සංඝිකාද යෝච. අබුද්ධ සාසනං බුද්ධ සාසනං තිවත්වා කත පග්ගහ සාසන පච්චත්තිකා නාම. ඒක බුද්ධ සාසනයේ නොවන දෙයක්, ධර්මයේ නොවන දෙයක්. ධර්මයේ කියලා වැරදි මතවාද පතුරවන අය තමයි සාසන පච්චත්තික කියලා කියන්නේ. ඒක තමන්ගේ චිත්ත මේ කියන දෙවිදියේන පස මිතුරංග ඒ අයට ධර්මානුකූලව කරුණු කියලා ධර්මය නිවැරදි ධර්මය ඉස්මතු කරන්න, ඒ අයගේ වැරදි මතවාද යටපත් කරන්න පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ කියන තිල්වත් ගුණවත් මේ ධර්ම විනය දන්න බෞද්ධ භික්ෂුන් වහන්සේට. ඒකයි මේ කිව්වේ පච්චත්තිකේ සහ ධම්මේන සුනිග්ගහිතං නිග්ගන්හාති. මනා නිග්‍රහයක් කොට නිග්‍රහ කරනවා. සද්ධම්මං තිතියා පටිපන්නෝ හෝති. මේ සද්ධර්මයේ ස්ථිතිය පිණිස, පිළිපීම පිණිස පිළිපැද්ද කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ සද්ධර්මය බොහෝ කාලයක් පවත්වන්න හේතු වුණ කෙනෙක් බවට පත් වෙනවා. මේකෙදි ඉතින් ඒ ටික විස්තර කරනවා තවත්. එක තිරිදෝ සද්ධම්මෝ පරියත්ති පටිපත්ති අධිගම වශයෙන්. එතකොට මේ පරියත්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන ත්‍රිවිධ සද්ධර්මයේම පිළිපීමට ස්ථාවර භාවයට උපකාරයක් කරා වෙනවා. හේතුව මොකක්ද? දැන් මේ පරියප්ති ධර්මය තිබුණ නැත්නම් අපිට ප්‍රතිපත්තිය නිවැරදිව පුරන්න පුළුවන් වෙන්නේ නැහැ, සැක ඇති වෙනවා. එතකොට දැන් හිතලා බලන්නකෝ, අපි මේ බණ භාවනා කටයුතු කරගෙන යද්දී අපිට සැක ඇති වෙන්නේ නැති වෙන්න දේශනා පාඩ වලින් අපේ ගුරුවරු පෙන්නලා තියෙනවා මේ තැන්වල මේ කියපු කාරණාව අසුවල් තැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ විදිහට එහෙම කියලා ඒ සාධක පාඩ ගණන්ලා අපිට පෙන්නලා තියෙනවා. ඒ නිසා තමයි අපි බයසක නැතුව සිල්ගුණ පුරන්නේ, භාවනාව යෙදෙන්නේ. දැන් ඒ පොත් මොකුත්ම නැති වුණායි කියලා හිතන්නකෝ. ලෝකේ කොහෙත්ම පොත් නැහැ, මොකුත්ම පිටිපිටක පොත් නැහැ. එහෙම වුණොත් අපිට දැන් සාධක පාට පෙන්වන්න තැනක් නැහැ. කොහෙන්ද මේ කතාව කිව්වේ කියලා කියන දේ ඇත්ත වුණත් පිළිවෙත් පුරද්දි සැක ඇති වෙන්න පුළුවන්. ඔය කිව්වට ඔක වරදින්නත් පුළුවන්. දැන් සමහරෙකුට මේ කොච්චර කිව්වත් ගුරුවරයා කිව්වත් සමහර තැනක දැන් පොතක සමහරට පෙන්වුවේ නැත්නම් විශ්වාස නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විශ්වාසය ඇති වෙන්නේ මෙන්න මේ පරියප්ති ධර්මය නිසා. ඒ නිසා මේ පරියප්ති ධර්මය ඒ උපකාර වෙනවා ප්‍රතිපත්ති සද්ධර්මයට. ප්‍රතිපත්ති සද්ධර්මය අනිවාර්යයි ප්‍රතිවේද අධිගම සද්ධර්මයට. එහෙනම් මේ ත්‍රිවිධ සද්ධර්මයේම ආරක්ෂාවෙන් හේතුවක් වෙනවා මෙන්න මේ ධර්ම විනය දැනගෙන තිබීම. මෙන්න මේ කාරණාව තමයි මේ කියපු කාරණා පහ. දැන් ඔතන කාරණා පහක් කියවනේ. ඒ කාරණා පහ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරලා තියෙනවා කියලා එකයි ඔන්න සාධක පාඨයේ තින්නන්නේ. තේනාහ භගවා පංචමේ භික්කවේ ආනිසංසා විනීතරේ පුද්ගලේ අත්තනෝ සීලක්ඛන්‍දෝ සුගුත්තෝ හෝති සුරක්ඛිතෝ තේයාලං සද්ධම්මට්ඨිතියා පටිපන්නෝ හෝති. කොහෙද ඕක තියෙන්නේ? බැලුවද? පංචක නිපාතන අපිට අහුවුනේ නැහැ. පොඩ්ඩක් බැලුවා, එතන හොයාගන්න බැරි වුණා. පරිවාරපාලි දෙවෙනි පොතේ සතරනක් දාලා තියාගන්න. බුද්ධ ජයන්ති පොතේ 200 පිටුයි. පරිවාර බුද්ධ ජයන්ති දෙවෙනි පොතේ 200 පිටුයි. ඒකේ අන්තිමටම අගමචේදි පංචමේ උපාලි ආනිසංසා විනය පරියප්තිය කතමේ පංච අත්තනෝ සීලක්ඛන්‍දෝ සුගුත්තෝ හෝති සුරක්ඛිතෝ කුක්කුච්ච කකතානම් පටිසරණං හෝති විසරදෝ සංගමජ්ජේ වෝහරති පච්චත්තිකේ සාධම්මේන සුනිග්ගහිතං නිග්ගන්හාති සද්ධම්මට්ඨිතියා පටිපන්නෝ හෝති ඉමේකෝ උපාලි පංචානිසංසා විනය පරියප්තිය. මේ විදිහට විනය හැදෑරීමේ ආනිසංශ පහක් දේශනා කරනවා. මේ ආනිසංශ දේශනා කරන්නේ උපාලි මහ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒ ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා. ඊට කලින් අහන ප්‍රශ්නේ තමයි පතිනුකෝ බන්ති ආනිසංසා විනය පරියත්තිය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විනය පරියත්තියේ ආනිසංස මොනවද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ විලාවේ තමයි මේ උත්තරය දෙවි භාග්‍යතුන් වහන්සේ. එතකොට අන්න ඒ ආනිසංස පහ තමයි දැන් අපි මේ කතා කළේ. ඉදිරි ටිකක් කියලාම නවත්තුමු.
ජීවිතයේ සම්මත එකදා සතර ධර්මා බුද්ධ පදවතා නිරෝධ චුද්ධව ඒකන්දාය අයෝ සම්යම
අපි මේක මෙහිම කියමු. භගවතා
භගවතා
ඒ චාපි සංවර මූලකා කුසලා ධම්මා බුත්තා යම් සංවරය මුල් කොට ඇති කුසල ධර්මයෝ වදාරණ ලද්දේද සංවර මූලක කුසල ධර්මයෝ කියලා කියන්නේ
සංවර මූලක කුසල ධර්මයෝ
වදාරණ තේසං ධම්මානං ඒ ධර්මයන්ට විනය මූලකත්තා විනය මුල් බැවින් විනයධරෝ පුද්ගලෝ තේ සංදායාදු ඒ ටික අපි මෙහෙම කියමු. ඒතං මේ කාරණාව භගවතා භාග්‍යවතුන් වහන්සේ විසින් ඊට පස්සේ ඉතිරි ටික කියලා ඊට පස්සේ බුද්ධම්පි කියලා ඉවර කරනවා. විනයෝ
සම්වරත්තාය
පරිවර්තනය කරගෙනම කියන්න යන්න පුළුවන් වෙයි.
හා විනයෝ සම්වරත්තාය විනේ සංවරය පිණිස
විනය සංවරය පිණිසයි
සංවරෝ අභිපරිසාරත්තාය සංවරය විපීතර කවීම පිණිසය අවිපරිසාරෝ පාමිතත්තාය විපීතර කවීම ප්‍රමෝදයේ සඳහාය පාමුච්ඡම් පිණිසත්තාය ප්‍රමෝදයේ පිළිදී සඳහාය ඊහි පස්සද්දත්තාය ඊය සම්පදීම පිණිසය පස්සද්දත්තාය සම්පදීම සැපය පිණිසය සුතං සමාධි සමාධි
සමාධත්තාය
සතේ සමාධිය නිමේ සමාධි යදා භූත ඥාන දර්ශනස්සය සමාධිය යදා භූත ඥාන දර්ශනයේ නිමේ යදා භූත ඥාන දර්ශනං නිබ්බි දත්තාය යදා භූත ඥාන දර්ශනය කලකිරීම නිමේ
නිබ්බිදාව තිනිසයි කියලා කියන්නේ. කලකිරීම කියන වචනේ අපේ සිංහලේ ටිකක් වෙනස් අර්ථයක් තියෙන. අපි ඒ නිසා නිබ්බිදාව කියලා කියලා අපි ඒක අර්ථේ පස්සේ කියමු.
නිබ්බිදාව විරාගයේ පිණිසය විරාගෝ විමුක්තත්තාය විරාගය විමුක්තිය පිණිසය විමුක්ති විමුක්ති ඥාන දර්ශනත්තාය විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය පිණිසය විමුක්ති ඥාන දර්ශන අනුපාදාන පරිනිබ්බානත්තාය විමුක්ති ඥාන දර්ශනය අනුපාදාන පරිනිබ්බානය පිණිසය එත්තදා
කොහොමද ඒක දත්තා කතා
ඒක දත්තා කතා ඒක දත්තා මනත්තා
නෑ ඔව් මේව කියමු. ඒක දත්තා කතා මේ විනය කතාව ඒක දත්තා
මේ
පිරිනිවීම පිණිසයි මන්තනා මේ විනය මන්ත්‍රණය ඒක දත්තා පිරිනිවීම පිණිසයි උපනිසා මේ කරුණු ඒක දත්තා
නිර්මාණය පිණිසයි සෝතාවදානං
මේ සෝතාවදානය සෝතාවදානං කියලා කියන්නේ කන් යොමු කිරීම කියන එකයි. කන් යොමු කිරීම ඒ නිසා ඇති වෙන ඥානය
ඒක දත්තා නිර්මාණය පිණිසයි ජටිදාන් අනුපාදාන් චිත්තස්ස මුක්කෝටි
අනුපාදා කිසිවක් වැඩිපුර නොගන්නේ චිත්තස්ස චිත්තේ ආදී
නොගෙන සිතේ විමුක්ෂයක් වේද? ඒ කියන්නේ යම් මේ යමක් දැඩිව නොගෙන සිතේ විමුක්ෂයක් වේද?
යමක් දැඩිව නොගෙන විමුක්ෂයක් වේද?
එයද?
එයද?
නිර්වාණය පිරිනිවීම පිණිසයි.
එයද?
ඉති ඒතං බුත්තං ඒතං බුත්තං නෙවේ ඉති බුත්තම්පි කියලා ඉදීන්නේ නේද? යනුවෙන් වදාරණ ලද්දේමය.
සත්මා නිය පරියත්‍යා අයෝගෝ
ආයෝගෝ
ආයෝගෝ කරණියෝති. සත්මා එබැවින් විනය පරියත්‍යා මේ විනය පරියත්‍යයේ ආයෝගෝ නැවත නැවත ඉදීම කරණියෝති කලේදී.
ඒ මොකක්ද විතර මතක් කළේ? එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සංවරය මුල්කට ඇති යම් කුසල ධර්මයෝ දේශනා කළාද? දැන් සංවරයෙන් පටන් අරගෙන සංවරය නිසා ඇතිවෙන සංවරයෙන් පටන් ගත යුතු යම් කුසල ධර්ම සමූහයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළාද? අන්න ඒ කුසල ධර්මයන්ට දායාද කරුවෙක් හිමිකරුවෙක් වෙනවා මේ ධර්ම විනය දැනගත්තාම. අපි ඒවා දැනගත්තේ නැත්නම් මේවා පිළිපදින්නේ නැහැ. අපි ඒවා දැනගත්තාම කලින් පිළිපදින්න හිතක් තිබුණේ නැතත් ඒ වගේ ආනිසංසයම දකිද්දී පිළිපදින්න හිතක් හරි නැවෙනවා. ඒ විදිහට අන්න ඒ කුසල් ධර්ම අපේ චිත්තසංතානයේ ඇති කරගන්න උපකාරයක් වෙනවා මේ ධර්මය දෙනගෙන. මෙන්න මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ විසින් මේ විදිහට දේශනා කළා කියලා ඔන්න පාඩයක් වෙන්නනවා. කොහොමද මේ කොටස කොහෙද තියෙන්නේ? ඔය ටිකක් පරිවාරය තමයි අපිට නම් අහුනේ. අපි තව හොයලා බලුවා වෙන තැනක මේ විදිහටම තියෙන තැනක් අහුනේ නැහැ. ඔබ පරිවාර පාළියේ 146 පිටුවේ මේ පොතේම දෙවෙනි පොතේ පරිවාර පාළි බුද්ධ ජයන්ති දෙවෙනි පොතේ 146 පිටුව කියලා එක සටහනක් දාලා තියාගන්න. ඒකෙත් අන්තිම හරියේ තියෙනවා. එතකොට මේකේ විනයෝ සංවරත්තහාය කියන එකේ තේරුම මොකක්ද? විනයෝ කියලා කිව්වේ විනයක් පරියාපන්නම්. එතකොට මේ විනය හැදෑරීම තමයි විනය ප්‍රඥප්ති තමයි විනය කියලා මෙතන කියන්නේ. ඒක හේතු වෙනවා සංවරය පිණිස. එතකොට අපි මේ විනය දැන ගැනීම, මේ ශික්ෂාපද දැන ගැනීම කය වචන දෙකේ සංවරයට හේතු වෙනවා. සංවරෝ අවිප්පටිසාරත්තහාය. අවිප්පටිසාරය කියලා කියන්නේ විපිලිතර නොවීම කියන එකයි. විප්පටිසාර කියන්නේ විපිලිතරය. විපිලිතරය කියන්නේ සිංහලෙන් කිව්වොත් පසුතැවීම කියලා අපි කියන්නේ. පාප පුඤ්ඤානං කතාන් කත අකත අනුසෝචන වශයෙන් තවත් චිත්ත විප්පටිසාර අභාරෝ කියලා විතර ගන්නකොට තමන් කළ වැරදි ගැන නොකළ පින් ගැන පසුතැවීමට කියනවා විප්පටිසාරයේ විපිරිසරය කියලා. එතකොට අපි සංවරයක් ඇති කරගත්තොත් අපේ චිත්ත සංතානේ ඒත් එක්කම කය වචන දෙක විශේෂයෙන්ම සංවර කරගත්තම එතකොට හිත සංවර වුණොත් මේ දෙක සංවර කරගන්න දෙයි. හිත අසංවර නම් සිල්පද කැඩෙනවා. හිත සංවරයි නම් බොහෝ සිල්පද ආරක්ෂා වෙනවා. එතකොට මෙන්න මේ සංවරය උපකාර වෙනවා. තමන් අතින් වැරදි නොවිලා දැන් වැරදි වුණොත් මේ පසුතැවෙන්න වෙන්නේ. සංවර වුණොත් වැරදි වෙන්නේ නැහැ. ඒ නිසා විපිලිසරය නැතුව යනවා. අවිප්පටිසාරය විපිලිසර බව නැති වෙන්න හේතුවක් වෙනවා සංවරය. එතකොට මේ විපිලිසර නොවීම පාමුජ්ජය පිණිස. අවිප්පටිසාරෝ පාමුජ්ජත්තාය. විපිලිසර නොවීම ප්‍රමුදිත බව තරුණ ප්‍රීතිය සඳහා උපකාරවත් වෙනවා. දැන් මේ ප්‍රීතිය කියන එක අපිට ඔක්ගෙන විස්තර ගොඩක් පොත්පත්වල තියෙන මේ ප්‍රීතියේ විස්තරයි. ඒව ගැන විස්තර විසුද්ධි මාර්ගයේ වගේ පොත්වලින් හිමීට කියලා දැනගන්න. දැන් කයේ පවා පැතිරෙන ප්‍රීතිය අපිට දැනෙනවා. අර කුද්ධිකා ප්‍රීති ඔය විදිහට ප්‍රීතිය කොටස් පහකට බෙදලා විස්තර කරනවානේ. එතකොට මෙන්න මේ ශරීරයේ පවා මේ ප්‍රීතිය කියන එක අපිට දැනෙනවා. එතකොට අර උබ්බේගති සමහර වෙලාවට උඩ යන මට්ටමේ ප්‍රීති තත්ත්වය තියෙනවා මේ මේ වගේ දැන් මෙතනදි කියන්නේ තරුණ ප්‍රීතිය ගැන. එතකොට මේ තරුණ ප්‍රීතිය උපකාර වෙනවා පාමුජ්ජං පීතත්හාය. මේ ප්‍රමුදිත බව හේතු වෙනවා ඊට වඩා බලවත් ප්‍රීතියක් ඇති වෙන්න. උපන්න මුළු ශරීරයේ පුරාම පැතුරුණු ප්‍රීතියක් ඇති වෙන්න. සමහර ලාවට අපේ සීලය ගැන මතක් කරද්දි අර ඇඟ කිලි පොළා ගිහිල්ලා වගේ මුළු ඇඟේ හිතම බොහොම සතුටින් පිනා යන ඒ විදිහේ ශක්තියක් Tamanට ඇති වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ බලවත් ප්‍රීතිය කියලා. ඒක තමන්ගේ සීලය හොඳට ශක්තිමත් නම් තමන් ඒක ගැන මනසිකාර කරද්දි තමන්ට බලවත් ප්‍රීතියක් උපදිනවා. එතකොට මේ ප්‍රීතිය පස්සද්ධිය පිණිස හේතු වෙනවා. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා කියන්නේ කාය චිත්ත දෙකේ සංසිඳීම පස්සද්ධිය පිණිස. කාය චිත්ත කය සංසිඳීම පිණිස හේතු වෙනවා මෙන්න මේ ප්‍රීතිමත් බව. එතකොට මේ පස්සද්ධිය උපකාරවත් වෙනවා සුඛය පිණිස. සැපවත් බව. කාය චිත්ත දෙකේම කායයේ සැපය ඇතිවෙන්න. මෙන්න මේ පස්සද්ධිය උපකාරවත් වෙනවා. එතකොට මෙන්න මේ සුඛය සැපය උපකාරවත් වෙනවා සමාධිය පිණිස. එතකොට මෙතනදී විස්තර කරනවා පස්සද්ධීති කාය චිත්ත දරත පටිපස්සද්ධි. පස්සද්ධිය කියලා කියන්නේ සිත කය කියන මේ වයේ කාය චිත්තයන්ගේ දරත ගතිය, පද ගතිය, රළු ගතිය දුරු කිරීමයි. එතකොට අපේ රළු ගති සිත කය සිතෙත් කය තියෙන ඒවා දුරු වීම තමයි පස්සද්ධිය කියලා කියන්නේ. එතකොට සුඛය කියලා කියන එක විස්තර කරන්නේ කායිකං චේතසිකං සුඛං සංහි දුවිධම්පි සමාධිස්ස උපනිස්සය පච්චේන උපනිස්සය පච්චයෝ හෝති. එතකොට මේ කායික චේතසික සුඛය දැන් අපි සමහරවිට උන්න සිහියෙන් පියවර සංඥාවක් හරි මානසිකාර කරද්දී බුද්ධානුස්සතියක් මානසිකාර කරද්දී බොහෝම සැපවත් බවක් අපේ කයට දැනෙන්න ගන්නවා. හරියට අහසේ ඉන්නවා වගේ නේද? පා වෙනවා වගේ අපේ මේ කය නොදැනී ගිහිල්ලා අන්න ඒ තත්ත්වයට උඩ පස්සද්ධියයි. ඒක තවත් වැඩුණම තව බොහෝම සැපවත් භාවයක් Tamanට ඇති වෙනවා. අන්න ඒක තමයි මෙතන කියන්නේ සුඛය කියලා. ඒ සුඛය උපකාරී වෙනවා, සැපය උපකාරී වෙනවා සමාධියට. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වූ ඔහුගේ සිත සමාධිමත් වේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මෙන්න මේ සුඛය උපකාරී සමාධිමත් භාවයට. එතකොට මේ සමාධිය අපිට මොකටද උපකාරී වෙන්නේ? යථාභූත ඥාන දර්ශනස්සහාය. යථාභූත ඥාන දර්ශනයේ පිණිස. තත්වාකාරයෙන් දැකීම පිණිස. තත්වාකාරයෙන් කියන්නේ අපි දකින විදිහට. අපි ඇහෙන් දකින්නේ තත්වාකාරයෙන්. අපි ඇහෙන් දැක්කට මේක තත්වාකාරය නෙවෙයි. ඒකයි කතාව. නැත්තම් කියයි ඉතින් අපිත් මේ දකිනවා නේ තත්වාකාරය. ඉතින් මේවා මොකුත් ඕනේ නැහෙනේ කියලා. ඒක තත්වාකාරය නෙවෙයි. අපි මේ ඇහෙන් දැක්කට අපි දකින්නේ නියම දැකීම නෙවෙයි. ඒ නිසා තමයි මෙතන මේ තත්වාකාරයෙන් දැකීම කියන එක විස්තර කරන්නේ. සප්පච්ඡය නාම රූප පරිග්ගහෝ. එතකොට නාම රූප පරිග්‍රහය කිකිදි තව විස්තරයක් කරනවා. මෙතනදී මේ තරුණ විපස්සනාව ගැනයි මේ කියන්නේ. යථාභූත ඥාන දර්ශනං තරුණ විපස්සනා. උදයබ්බේ ඥානස්ස ඊතං අදි වචන. මේ කියන්නේ උදයබ්බේ ඥානීට කියන නමක්. එතකොට මේ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න සමත් ඒ ඥාන දර්ශනය එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශනය ලබන්න පුළුවන්කම ලැබෙන්නේ සමාධිමත් වුණ කෙනෙකුට. එතකොට සමාධියක් නැතිව ඒ දේ ලබන්න බෑ. එතකොට මේ සමාධියේ ප්‍රභේද ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තුනක් අපි ඒවා දැනට අවශ්‍ය නැහැ. එතකොට අර්පණා සමාධි, උපචාර සමාධි, කණික සමාධි කියලා. එතකොට කණික සමාධි කියන සමාධියත් උපචාර සමාධියටම ඇතුළත් කරලා කතා කරන්නේ. එතකොට මේ මොනම හෝ සමාධියක් තියෙන්න ඕන මේ විපස්සනා ඥානයක් ලබන්න. ඒ සමාධියක් නැතිව විපස්සනා ඥානයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සමාහිතෝ යථාභූතං පස්සති පජානාති. සමාධිමත් වූ කෙනා මේ යථාභූතය එහෙම නැත්නම් තත්වාකාරය දැනගන්නවා, දැකගන්නවායි කියන එක අවබෝධ කරගන්නවා. ඒ නිසා අවම වශයෙන් අර කියන කණික සමාධි කියලා විපස්සනා විදිම විතරක් ලැබෙන සමාධියක් හෝ එහෙම නැත්නම් උපචාර සමාධියක් හෝ කියන ඒ තත්වයක් ලබන්න ඕන තමන්ට මේ විපස්සනා ඥාන මට්ටමක් ලබන්න. තොර යථාභූත ඥාන දර්ශනං නිබ්බිදත්තාය. එතකොට මේ ලැබුණු යථාභූත ඥාන දර්ශනය මේ සංස්කාරයන් පිළිබඳව දැන ගැනීම මොකටද උපකාර වෙන්නේ? නිබ්බිදාව පිණිස. මෙතන නිබ්බිදා කියලා කියන්නේ මොකක්ද කියන එක ඒකයි අපි අර කලකිරීම කියලා ගත්තොත් අර්ථය පැටලෙනවා. මේක විස්තර කරන්නේ සිකාප්පත්තා උත්ථානගාමිනී බලව විපස්සනා. මේ කියන්නේ බලවත් විපස්සනාවට තමයි මෙතන නිබ්බිදාව කියන්නේ. එතකොට බලවත් විපස්සනාවට උපකාරී වෙනවා මෙන්න මේ තරුණ විපස්සනාව. නිර්වේදේ කියන්නේ ඉතින් ඒකට අර පාලි වචනෙම සිංහලට ගත්තු වචන. ඒකේ විස්තරය තමයි දැන් කියන්නේ. නිර්වේදේ කියන්නේ එතකොට බලවත් විපස්සනාව. මෙතනදී නිබ්බිදා කියන කේ අර්ථය. එතකොට මේ නිබ්බිදාව හේතු වෙනවා විරාගත්තාය. විරාගය පිණිස. විරාගය කියන්නේ නොඇලීම කියන අර්ථයේ සාමාන්‍ය දලාර්ථය. හැබැයි ඒකට මෙතනදී විරාගය කියන කේ අර්ථය අරිය මග්ගෝ ආර්ය මාර්ගයයි. මේ බලවත් විපස්සනාව උපකාරී වෙනවා නොයැලීම පිණිස. ඒතර මෙතන නොයැලීම කියන්නේ මාර්ගසිතින් ඇති කරගන්නා ක්ලේශ ප්‍රහාණය. ඒතර මාර්ගසිත ගැනයි ආර්ය මාර්ගය ගැනයි මෙතන කියන්නේ. විරාගෝ විමුක්තත්තාය. විරාගය හේතු වෙනවා විමුක්තිය පිණිස. විමුක්ති කියලා මෙතන කියන්නේ අරහත් ඵලය. එතකොට මේක හරි. ඊට පස්සේ විමුක්ති විමුක්ති ඥාන දර්ශනත්තාය. මේ විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය පිණිස හේතු වෙනවා. විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥානවලට. විමුක්ති ඥාන දර්ශනන්ති පච්ච වික්ඛන ඥානං කියලා කියනවා. එතකොට ඒ අරහත් ඵලයටපත් වුණාම තමයි ප්‍රත්‍යවේක්ෂා අරහත් ඵලයට විතර නෙවෙයි. ඒ මාර්ග සිත ඊළඟට ඵල සිත ඊළඟට තමයි ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙන්නේ. එතකොට මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් තමයි මොනතරම් කෙලෙස් ධර්ම ප්‍රහාණය වුණාද? තව කොයිතරම් කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්න තියෙනවද? ඒ ලැබපු තත්ත්වය මොකක්ද? ඔන්න ඔය කියන කාරණා පහක් ගැන කියවෙනවානේ නිර්වාණය. මෙන්න මේ කියන කාරණා පහක් ප්‍රත්‍යවේක්ෂා කරනවා, දැනගන්නවා. එතකොට ඒ නිසා ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන ලබන්න හේතු වෙනවා මෙන්න මේ ඵලතිත් පහළ වීම. එතකොට මාර්ගසිත හේතු වෙනවා ඵලසිත, සිතට ඵලසිත හේතු වෙනවා ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙන. එතකොට ඵලසිත පහළ නොවි ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විමුක්ති ඥාන දර්ශනය හේතු වෙනවා අනුපාද අනුපාදා පරිනිබ්බානස්සය. පිරිනිවීම පිණිස. එතකොට පිරිනිවෙන්නේ පරිනිර්වාණයටපත් වෙන්නේ යම් උතුමෙක් මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන ලබලා මේ දේවල් දැනගත් උතුමන් වහන්සේ කෙනෙක්. ඉතින් ඊට පස්සේ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ අනුපාදිතීස අනුපාදිතීස පරිනිර්වාණය සිද්ධ වෙන්නේ මේ මුල් පියවර ටික ඔක්කොම ඉක්මවලා. ඊට පස්සේ දැන් ඊළඟට කියන කතාව ටික තමයි හරිම වැදගත්. ඒත දත්තා කතා. මේ අපි කතා කරන විනය කතාව, අපි මේ කරන විනය කතාව. ඒත දත්තා. මෙන්න මේ අනුපාදි තේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම පිණිසයි. එහෙමනම් අපි මේ විනය කතා, මේ කරන විනය කතාව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පිරිනිවීම පිණිසයි. ඒත දත්තා මන්ත්‍රණා. මේ විනය මන්ත්‍රණය පිරිනිවීම පිණිසයි. අපිට එතන මන්ත්‍රණා කියන පදෙත් විස්තර කරන්නේ විනය මන්ත්‍රණා ඒව. ඒවං කරිස්සාම ඒවං න කරිස්සාම න කරිස්සාම ඉති විනය පටිබද්ද සංසන්දනා කියලා විස්තර කරන ති මන්ත්‍රණා කියලා කියන්නේ. ඉතින් මේ විදිහට කරමු, මේ විදිහට කරන්නේ නැහැ, මේ මේ කටයුත්ත හොඳ දෙයක්, මේ දේ කරන්න හොඳ නැති දෙයක්, මේ විදිහට ඇති කරගන්න මේ සංසන්දනයන්, මේ විදිහට සාකච්ඡා මන්ත්‍රණ, මේ දේවල් අපි මේ කරන්නේ පිරිනිවීම පිණිසයි. ඒත දත්තා උපනිසා. මෙතන උපනිසා කියලා කියන්නේ කාරණීත කියන නමක්. එතකොට මේ විනයෝ සංවරත්තාය කියලා එතන මුල ඉඳන් ඒ කියාගෙන සියලුම කාරණාවන් මෙන්න මේ පිරිනිවීමට උපකාරවත් වෙන, පිරිනිවීම පිණිස තියෙන කාරණාවන් ටිකක්. ඒත දත්තං සෝතාවධානං මේ සෝතාවධානය කං යොමු කිරීම. ඒතර මේ ධර්මය විනය සාකච්ඡා කරලා යම් නුවණක් අපේ පහළ වෙනවාද? අන්න ඒ ඥාණය පිරිනිවීම පිණිසයි. එහෙම නැතුව අපි මේ දේවල් සාකච්ඡා කරන්නේ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන හෝ මේ දේවල් දැනගෙන තව අයට අපි මේ දේවල් දන්නවයි කියලා ප්‍රසිද්ධ කරලා ලාභ සත්කාර ලබන්න හෝ එහෙම දෙයකට නෙවෙයි. අපේ මේ සීලය ශක්තිමත් ආරක්ෂා කරගෙන අපිටත් නිවන් මාර්ගයේ ශක්තිමත් ඉස්සරහට යන්නත්, ඒ වගේම තව කවුරු හරි සබ්‍රක්ඛචාරීන් වහන්සේ කෙනෙකුට ගැටලුවක් ඇති වුණොත් ඒ තැනට උපකාරයක් කරන්නත් පිණිසයි, නිවන පිණිසයි. එහෙම නැතිව වෙන දෙයකට නෙවෙයි. ඊට පස්සේ ඉස්සර කරනවා යදිදං අනුපාදා චිත්තස්ස විමොක්ඛෝ කියලා. එතකොට යම් මේ දේවල් අල්ලා නොගෙන සිතේ යම් විමෝක්ෂයක් වෙනවද, ඒ විමෝක්ෂයත් පිරිනිවීම පිණිසමයි. එතකොට ඒකේ විස්තර කරනවා යදිදං තිනිපාතෝ අහම විස්තරයක් කියාගෙන ගිහිල්ලා යෝ අයං චතුහි උපාදානේහි අනුපාදිත්වා චිත්තස්ස අරහත් ඵල සංඛාතෝ විමොක්ඛෝ සෝපි ඒත දත්තාය අනුපාදා පරිනිබ්බානත්ථායාති එවං එත්ත සම්බන්ධෝ සම්බන්ධෝ වේවිතබ්බෝ. එතකොට මෙතනදී මේ විමොක්ඛය කියලා කියන්නේ අරහත් ඵලයට කියන නමක් නේ. එතකොට මේ කියපු අපි මේ කතා කරගෙන ගිය අරහත් ඵලයත් එතකොට මෙන්න මේ පිරිනිවීම පිණිස උපකාරවත් වෙන කාරණාවක්. ඒ නිසා අපි මේ කතා කරපු සියල්ලම අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම පිණිස අපි සෑම සියලු දෙනාටම මේ උසරය අනුමෝදන් වෙන හැමෝටම හේතු වේවා කියලා ප්‍රතිසාරණ කරනවා. හරි. මෙන්න මේ පාඩේ පින්නලා ඊට පස්සේ විස්තර කරන්නේ කස්මා විනය පරියප්තිය ආයෝගෝ කරණීය. ඒ නිසා මෙන්න මේ විදිහට නිවනට උපකාරී වෙන නිසා මේ විනය හරියක්ියේ විනය හැදෑරීමෙහි නැවත නැවත යෙදෙන්න කියන එකයි කියන්නේ. උග්ඝහන චින්තනාදී වශයෙන් පුනක් පුනං අභියෝගෝ කියලා කියනවා. ආයෝගෝ කියන වචනේ. එතකොට මේක ඉගෙන ගැනීම වශයෙන්, ඒ වගේම නැවත මේක හිතලා බැලීම වශයෙන් මේ කියපු දේ තේරුම මොකක්ද? මේ විදිහට හිතීම වශයෙන් නැවත නැවත යෙදෙන්න කියලා මොන්න මතක් කරනවා අවවාදය. මේ ධර්ම අවවාදය. ඉතින් ටික අපි හිමනම් ඉක්මනට ඒ ටිකක් කියලා මොනවද?
එක්කා දාඨයාතවන්නේ සම්වන්නන සම්මාපිතා ප්‍රතිපාදක. මෙපමණකින් විනය සම්ප්‍රසාරයේ යම් මේ මාපිතාව සබන රැඳීද ඒ මාපිතාව පදේහිද උත්තම් යෙන යදා යත්මා දාඨං යෙන සාබත්තු යත්ත සත්තිතං දේ දේත මෙතන වස්වා විදි සතෝති
ඉති යයි ඉති
හා ඉමත්තා කාව ගාථාව අස්තෝ ප්‍රකාශිතෝ යන මෙනි ගාථාවේ අර්ථය පළම කොට ප්‍රකාශ කරන යන්නේ විනය විනයස්සජ බාහිර නිදාන වන්නන විනය පිටකයේ පිළිබඳ බාහිර නිදාන වර්ණනාව
යථාදිප්පායං
යථාදිප්පායං සංවන්නතා සංවන්නතාය සෝතිති ආදානත් පරිදි වර්ණ නාකරණ රජ්ජේ බාහිර නිදාන වර්ණනා නිත්‍ිතා බාහිර නිදාන වර්ණනා
ඉදට මොකද කියන්නේ එක්තාවතාච මෙපමණකින්ම විනය සංවන්නත්තම් විනය සංවර්ණනා කිරීම පිණිස යාසා මාතිකා ඨපිතා යම් මේ මාත්‍රකාව තබන ලද්දේද තත්ත ඒ මාත්‍රකා ගාථා විහි උත්තං යේන යදා යස්මා ඒ විදිහට ඒ කිය යදා යස්මා ධාරිතං යේන චාබතං යත්ථ පතිත්තිතං චේතං ඒතං වත්වා විධින් තතු ඉති ඉනිස්සාතාව ගාථාවය යනමේ මුල් ගාථාවේ අත්ථෝපකාසිතෝ අර්ථය ප්‍රකාශ කරන ලද්දේය. විනයස්සක විනය පිටකයාගේද බාහිර නිදාන වර්ණනා බාහිර නිදාන වර්ණනාව යථාදිප්පායං අදහස් කළ පරිදි සංවන්විතා හෝති. සංවර්ණනා කරන ලද්දේ වෙයි. ඉති මෙසේ බාහිර නිදාන වර්ණනා නික්කිතා. බාහිර නිදාන වර්ණනාව නිමියේය කියලා මෙන්න බාහිර නිදාන වර්ණනාව අවසන් වෙනවා. ඒතර මෙතන මේ ගාථාවක් අපි කියවනේ. ඒක කොහෙන්ද තියෙන්නේ? අපි අර කලින් පිටෙන්නේ එතන තමයි. තුන්වෙනි පිටුවේ. ඒතර එතනදී ඒ කිව්වේ ඒ කාරණා දැන් දැන් ස්වාමීන් වහන්සේ මෙතනදී මේ කියන්නේ අපි කලින් මාතෘකාවක් තිබ්බනේ මේ විනය සංවර්ණනා කරන්න. මොකක්ද මේ මාතෘකාව? ඔන්න ඒක තමයි අපහු මතක් කරලා දුන්නේ. ඒ විදිහට අපි මතක් කරපු මාතෘකාව ඒ ගාථාවේ අර්ථය දැන් එහෙමනම් අපි විස්තර කරලා ඉවරයි. මේ විදිහට එහෙනම් විනය පිටකයේ බාහිර නිදාන වර්ණනාව අපි අදහස් කරපු විදිහට සංවර්ණනා කරලා අවසන් කළා කියන එකයි කියන්නේ. හරි. එතකම් මේ පිටකයේ මොනවා හෝ ගැටුවක් තියෙනවා අහන්න බලන්න ඉක්ම විනාඩියක් තියෙනවා. ඔව්. යත්ත කියන්නේ යම් තැනක පිහිටියේද කියන එකට තමයි ඊට පස්සේ අහන්නේ කොහෙද පිහිටියේ. අන්න ඒක ඒ ටික තමයි පෙන්වන්නේ අර කොයි උතුමන් වහන්සේලා කෙරෙහිද පිහිටියේ කියන එක. හරියට නේද එහෙමනම්? ඔව් උද්ඝාන චින්තනාදී වශයෙන් පුනප්පුනං අභියෝගෝ කියලා කියනවා. උද්ඝාන චින්තන ආදී වශයෙන් ඉගෙන ගැනීම සිටීම වශයෙන් පුනප්පුනං අභියෝගෝ නැවත නැවත යෙදීම අභියෝගෝ. ඔව් ඒවත් ඉතින් ගන්න පුළුවන්. කොහොමද මෙතන කියන්නේ යෙදීම කියන අපි ඒවා ගැන ඉස්සර කලිනුත් කතා කළානේ. ඔව් ආදිපදෙන් ඒකට ඉතිරි ඒවත් ගන්න ඕනේ. දැන් මෙතන කිව්වේ උග්ඝාන චින්තන වශයෙන් නෙවෙයි චින්තනාදී වශයෙන් ආදිපදෙන් ඒකට තව කාරණා තියෙනවා. මේක පිළිපදින්නත් ඕන. තවත් ඒකට ගොඩක් දේවල් කරන්න තියෙනවා. අනිත් අයට කියලා දෙන්නත් ඕන කියලා කිව්වනේ ඒ අර කලිනුත් කිව්වා. හරි. එහෙනම් අද ටිකක් වෙලා ගියා. ඒ මේ ටික ඉවර කරන්න ඕන නිසා ඊළඟ දවසේ අපි එතකොට මේ කොටසෙදි ආපහු පටන් ගන්නේ විනය පෙළ. පෙළ පොතේ ආපහු මුල පටන් ගන්නේ ඊළඟ දවසේ. අපිට දැන් වේරංජා කාණ්ඩය පටන් ගන්නවා. වේරංජා කාණ්ඩයේ පෙළ කොටස අපි කියලා ඊට පස්සේ ඊට අදාළ අට කතාව තමයි ඊළඟ දවසේ ආපහු මේ උදේ කොටස මේ මුල් කොටසේ කතා කරගෙන යන්නේ. අර ටික අර විදිහටම දිගට ඉස්සරහට යනවා. ඒක අපි ඊළඟ දවසේ කියමු. පුළුවන් තරම් ඉක්මනට ආපහු වැඩි දියුණු කරගන්න.